Asıl Pala.
දිනාටම සුබම සුබ වාසනාවන්ත දිනයක් වේවායි කියලා ප්‍රථමයෙන්ම ප්‍රාර්ථනා කරනවා. අසපුව ධර්ම සාකච්ඡාව නිරන්තරයෙන් ඔබ ඉරිදා උදෑසන 7 වන විට ශ්‍රවණය කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ නිසාම උදා වුණ අද දවසේ අප සූදානම් විඩාපාර මනසට අමාදම් සිසිලසක් රැගෙන එන මේ අසපුව ධර්ම සාකච්ඡාව මෙලෙසින් ආරම්භ කරන්නට. ඔබ දන්නවා අසපුව ධර්ම සාකච්ඡාවේ දේශකයන් වහන්සේව. උන්වහන්සේ හැමදාමත් එදිනදා ප්‍රායෝගික ජීවිතයේ අපට පැනනගෙන ප්‍රශ්න ගැටළුවලට දහම් පිළිතුරක් බොහොම සරලව ඔබේ මනසට රැගෙනෙනවා. අද දවසේදීත් FM දෙරණ මැදිරියට වැඩම කළ ගාල්ල හිඳුම ශ්‍රී සාසනෝදයාරාම මහවිහාරවාසී ඉමුදුව දීගොඩ සමාධිසි සම්බුද්ධ විහාරස්ථානය යන ඔබේ විහාරාධිකාරී ඉදමල් පූජාවේ නිර්මාතෘන් වහන්සේ වන පූජ්‍ය ශාස්ත්‍රවේදී කඩහිංගල විනිත ස්වාමීන් වහන්සේව මා තෙරුවන් සරණයි කියා පාදාභි වන්දනින් නිතුව මැදිරියට පිළිගන්නෝ තෙරුවන් සරණයි
ගන්මාත්‍යා.
FM දෙරණ ශ්‍රවණය කරන සදැහැති බෞද්ධ ශ්‍රාවක හිතවතුන් හැමදාමත් අප වටා පෙළගැසී ඉන්නේ මේ සමාජයේ අපට පැනනගෙන ප්‍රශ්නවලට සම්බුදු දහමෙන් ලබා ගන්න පුළුවන් පන්නරේ මොන වගේද, අපේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගන්නේ කොහොමද කියන කාරණේට පිළිතුරු සොයන්න ඕන නිසා වෙන් හැමදාමත් FM දෙරණවට ආයක රාශි වෙනවා. අදත් අපි තෝරාගත්ත සුවිශේෂී මාතෘකාවක් මෙන්න මේ විදිහට. ඒ තමයි අපි ඉපදෙන විට අපේ වම් මතට හම්බ වෙනවා ඉපදීමේ සහතිකය. ඒ තමයි උපෙන්න සහතිකය. හැබැයි අපි දන්නවා කවදා හරි දවසක මොනියම් හෝ වෙලාවක අපේ දකුණු අතට ලැබෙන්නේ මරණ සහතිකය කියලා. හැබැයි ඒක කොහොමද ලැබෙන්නේ, කොයි වෙලාවේද ලැබෙන්නේ, මොන විදිහටද ලැබෙන්නේ කියන්නේ අපි දන්නේ නැහැ. ඉපදින්නෙත් අපි තනියම, මියන්නෙත් තනියම. හැබැයි මේ ජීවිත කාලය ගත කරන අතරතුරත් අපි කියනවා අපි තනි වෙලා ඉන්නේ කියලා. ප්‍රශ්නවලට අපි මුහුණ දෙන්නේ තනි වෙලා කියලා කියනවා. සමහරලාට ඒත් එක්කම අසරණ වෙලා කියනවා. මොකක්ද මේ තනිකම කියන්නේ? මොකක්ද හුදකලාව කියන්නේ? අන්න එයයි අද අසපුව ධර්ම සාකච්ඡාවේ මාතෘකාව අපි හඳුරන්නේ.
හැම දිනාටම තෙරුවන් සරණයි. අපි ගයන් සංදීප මහත්මයා, ඒ වගේම FM දෙරණ ඉරිදා අසපුව කාලීන ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී වාසනාවන්ත කාරුණික පින්වතුනි, අද දවසේ බොහොම අපූරු මාතෘකාවක් සාකච්ඡා කරන්නට ගයන් මහත්මයා බලාපොරොත්තු වන්නේ තනිකම,
එහෙම
නැත්නම් හුදකලාව මොකක්ද කියන එක පිළිබඳව. විශේෂයෙන්ම අපි දන්නවා ජීවිතයේ අපි ඉපදීම සිද්ධ වෙන්නේ තනියෙන්, ඒ වගේම මරණය සිද්ධ වෙන්නේ තනියෙන්. එහෙම බැලුවට පස්සේදී ඔය අතරතුර කාල සීමාව තුළදී අපි කාත් එක්කද ජීවත් වෙන්නේ?
එහෙමයි.
එහෙම නැත්නම් තනිකම කියන්නේ මොකක්ද? තනිකම හිතට දැනෙනවත් එක්කම දැනෙන්නේ ලොකු දුකක්. එහෙම නැත්නම් කාන්සියක්, පාළුවක්, හුදකලාවක් කියලා අපි සඳහන් කරනවා. ඒ හුදකලාව තුළින්, එහෙම නැත්නම් ඒ කාන්සිය තුළින්, ඒ පාළුව තුළින් ජීවිතේට දැනෙන වේදනාව බොහෝ සෙයින් වැඩි. ඒ නිසාම තනියෙන් ජීවත් වෙන එක පිළිබඳව ලෝතර ශාන්තිනායක මාමෑණි බුදුපියාණන් වහන්සේ නොයෙකුත් ආකාරයෙන් අර්ථකථන ලබා දෙලා තියෙනවා. මේ තනිකම කියලා ගත්තට පස්සේ තනිකමේ තියෙන ආදීනව, තනිවීමේ තියෙන ආදීනව සහ තනි කිරීමේ තියෙන ආදීනව, මේ හැම එකක්ම ගන්න පුළුවන්කම තියෙනවා. තනිවීම නිසා එක පැත්තකින් අසරණතාවයකටපත් වෙනවා, තවත් පැත්තකින් තනිවීම නිසා ජීවිතේ මිනිස්සු තේරුම් ගන්නවා.
එහෙමයි.
ඒ ජීවිතේ තේරුම් ගැනීම නිසාම එකාත්මයක තනි වුණාට සදාකාලිකව තමන්ගේ ජීවිතෙන් මිදෙන්නට පුළුවන් අවස්ථාවක් මිනිස්සුන්ට උදාව. එහම බැලුවට පස්සේදි ගයන් මහත්තයා අපි මේ තනිකමත් එක්ක අපේ සාහිත්‍ය පැත්තට අපි අවධාන යොමු කරාට පස්සෙදි මේ සාහිත්‍ය තුළ තියෙනවා පුච්චලයක්ගේ තනි වුණාට පස්සෙදි ඒ තනිකම මකාගන්නට නැති කරගන්නට මිනිස්සු ගත්ත උත්සාහයක්. ඒ තුළ අපේ බොහෝ සාහිත්‍ය කෘති තුළ කතා කරන අවස්ථාවන් තියෙනවා. අපි තනිවෙන්නේ සමහර වෙලාවට දෙමව්පියෝ නැති වෙන්නට පුළුවන්. ඒ වගේම සහෝදර සහෝදර නැති වෙන්නට පුළුවන්. තමන් ආදරය කරන ආදරවන්තයා හෝ ආදරවන්තිය නැති වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් සමස්ත සමාජයේ තමන් කොන් වෙලා ඉන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් නොයිකොත් වැඩ රාජකාරියක තනිවීම කෙනෙක් අපිට ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ගයන් මහත්තයා අපි අමතක කරන්න හොඳ නැහැ මේ රටේ ඉඳලා විදේශගත වුණාට පස්සේදී. ඒ විදේශගත වීම තුළින් බොහෝ අවස්ථාවන් වලදී තනිකම කියන එක දැනෙනවා. ඒ දැනෙන අවස්ථාව තමන්ගේ දරුව මතක් වෙනවා, තමන්ගේ දෙමව්පියෝ මතක් වෙනවා, තමන්ගේ ස්වාමි බිරිඳ මතක් වෙනවා, ඒ වගේම ස්වාමි පුරුෂයා මතක් වෙනවා, ඥාතිවරු මතක් වෙනවා. ඒ නිසා මේ වචනයකින් පවා තමන්ගේ හිතට ඇහෙන, කනට ඇහෙන වචනයකින් පවා ඒ පුජ්‍යලයෝ සතුටු වෙන අවස්ථාවල් තියෙනවා. තනිකමේ විලාසය සහ තනිකමේ දෝංකාරය පුදුම සහගතයි.
එහෙමයි.
ඒ නිසා මිනිහෙකුට තනියෙන් ජීවත් වෙන්න පුළුවන්ද? ඒ වගේම මේ තනියෙන් ජීවත් වීම මොනතරම් සාර්ථකද? මේ කියන කාරණා ටික පිළිබඳව අපි අවධානය යොමු කරගෙන ගියොත් එහෙම අපි දන්නවා පුරාතන අතීතය අරගෙන බැලුවට පස්සේදී ගයන් මහතේ අපි ගොවිතැන හා සම්බන්ධ වෙච්ච මිනිස්සු. මෙන්න මේ කෘෂිකර්මාන්තය පදනම් කරගෙන අපේ ජීවිකාව අරගෙන යනකොට බොහෝ තැන්වලදී තිබුණා අපි පැල් කවි ගත්තොත් එහෙම, එනත්තම් පාරු කවි ගත්තොත් එහෙම, තවත් නොයෙකුත් දේවල් අරගෙන බැලුවට පස්සේදී මේ ජන සාහිත්‍ය තුළ තනිකම පිළිබඳව කතා කරලා තිබුණා.
එහෙමයි.
යසෝදරාවත පිළිබඳව කතා කළොත් එහෙම යසෝදරාවත තුළදී යසෝදරා දේවිය තනි කරලා දාලා සිද්ධාර්ථ කුමාරයා අබිනිෂ්ක්‍රමණය කරාට පස්සේදී ඒ අබිනිෂ්ක්‍රමණය තුළින් යසෝදරාවට ඇතිවෙච්ච වියෝව පිළිබඳව එතුමිය කතා කරන යසෝදරාවතේ. ඒ වගේම පැල් කවියා බොහෝ අවස්ථාවන් වලදී තමන්ගේ ජීවිතයේ දුක සතුට වේදා ගන්නට නොයිකුත් මේ නිර්මාණ කරන්නට පටන් ගත්තා. දැන් එක තැනක සඳහන් වෙනවා මෙහෙම දෙයක්. පිලේ පැදුර හීනට අරගෙන යනවා, එලා පැදුර මැස්සෙහි සැත පෙනවා, රටාවියපු අත් දෙක මට සිහිවෙනවා, හිතේ දුකට එතකොට කවි කියවෙනවා. එකන ගැන් මහත්තය මේ හිතේ දුකට තමයි කවි කියවෙන්නේ.
එහෙනම්
දුක දැනෙන්නේ ඇයි? තමන්ගේ ආදරණීය බිරිඳ තමන් ළඟ නැතුණාන. පිලේ පැදුර හේනට අරගෙන යනවා. ගෙදර ඉන්නකොට පිලේ දාලා නිදාගන්න පැදුර දැන් අරගෙන යන්නේ හේනට. එහෙනම් ඒ ස්වැමියායි බිරිඳයි මේ ගොවිතැන නිසා වෙන් වෙලා, එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා, රටා වියපු අත් දෙක මට සී වෙනවා. ඉතින් මේ පැදුර සකස් කරලා පැදුර වියලා දීලා තියෙන්නේ අර ගම රාළගේ ගම හාමිනේ නිසා එයාගේ රටා දාලා හදපු පැදුර අත් දෙක මතක් වෙනවා. මේ රටා කොහොමද හැදුවේ කියන එක හිතේ දුකට එතකොට කවි කියවෙනවා කියලා කියනවා. ඒ වගේම අපි ගත්තොත් එහෙම බොහෝ අවස්ථාවක පතල් කවි එහෙම ගත්තොත් එහෙම ඒ අවස්ථාවවලදීත් කියනෝනේ, ඉන්නෙත් දුම්බරයි මහා කලු ගලක් යට, කන්නෙත් කරවලයි රට හා නීබතට, බොන්නෙත් බොරදියයි පුරුයි කළ පවට, යන්නේ කවදාද මව්පියෝ දකින්නට. මෙතන ගයන් මහත්තයා බොහොම අපූරු සංදිස්ථානයක් කියනවා. මේ තනිකම කියන එක, තනිකම කියන මේ හුදකලාව කියන එක නිරන්තරයෙන්ම සම්බන්ධ වෙන්නේ බෞද්ධයාට බෞද්ධ දර්ශනය ආශ්‍රිත කරගෙන. දැන් මෙතන කියනෝ, ඉන්නෙත් දුම්බරයි මහ කළු ගලක් යට, කන්නෙත් කරවලයි රට හාලයේ බතට, බොන්නෙත් බොරදියයි පූර්වේ කළ පවට. දැන් මේ පූර්වේ කළ පාප කර්මයක්, තනි වෙන්නේ ඇයි? පූර්වේ කරපු පාප කර්මයක්. මෙතෙන්දී එකතු වෙන්නේ බෞද්ධ දර්ශනය. ඒ නිසා මේ පූර්වේ කළ පාප කර්මයක් නිසා තමයි අපි තනි වෙලා ඉන්නේ. එන යන්නේ කවදාද මව්පියෝ දකින්නට, කඩරහට කෑම වේලක් කන්න, අම්මව තාත්තව බලන්න කවද්ද යන්නේ කියලා මේ විමසීමක් කරනවා. ඉතින් මේ තනිකමත් එක්කෙනවා. ඊළඟට අපි දන්නවා අඳුරාපේ දුක නිවාවේ වගේ කවි පන්තිවල පැහැදිලිවම කතා කරනවා බෞද්ධ දර්ශනයත් එක්ක. මේ ගවයත් එක්ක තමන්ගේ වැඩපල කරලා ගෙදර යන ගමන් මේ පුච්චලයා බොහෝ අවස්ථාවවලදී එතෙන්දි කතා කරනවා මොකද්ද මේ තමන්ගේ ජීවිතයේ මෙච්චර දුකක් දැනෙන්නේ අපි පෙර පූර්ව ආත්මවල කරපු කර්ම නිසා. මේක බුදුහාමුදුරුව අපිට කියලා තියෙනවා. බුදුහාමුදුරුවෝත් කිව්වේ ඒක තමයි දුක නිවන්න කියලා එතෙන්දි කතා කරනවා. ඒතකොට මේ බෞද්ධ සංකල්ප මත තමයි මේ තනිකම කියන එක විග්‍රහ කරන්න නිතරම. ඒ වගේම අපි දීවර කර්මාන්තයේ යෙදෙන කතා මේ තමන්ගේ තනිකම පිළිබඳව. එහෙම නැත්නම් තමන්ගේ ස්වාමියා තමන්ගෙන් ඈත් වෙලා ගියාට පස්සේදී කියපු තවත් නිර්මාණයක් තියෙනවා ගෑන් මහත්තයා.
හබලට ඔබේ සවි බල අතරි දේනවද ඔරු කඳ මැදින් දල රල පෙළ නැගෙනවද සීතල සුලන් රළුවට ඇඟ වදීනවද හිමියනි වෙහෙස නිදිමත දෙක දැනෙනවද
බලන්න ගයන් මහත්තයා මේ කතා කරන්නේ තනිකමේ තියෙන වේදනාව. මිනිස්සෙක් තනි වුණාට පස්සේදී ඒ මිනිස්යාට වර්තමාන දැන් මේ ලෞකික ජීවිතයත් එක්ක අපි ගැට ගහගත්තට පස්සේදී මේ ලෞකික ජීවිතය තුළ බොහෝ දෙනෙකුට තනියෙන් ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ තනිකම ඒ කාන්සිය ඒ පාළුව සියල්ල එකට කැටි කරගත්තට පස්සේදී අර අන්‍යෝන සම්බන්ධතාවය සමාජයේ මිනිස්සු එකිනෙකා වටා ගෙතිච්ච යම් යම් අවශ්‍යතාවයන් ඒ පුජ්‍යලයන්ට දැනෙනවා. ඒ දැනෙන අවශ්‍යතාවයන් ක්‍රියාත්මක කරගන්න තනියෙන් අපිට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. තනියෙන් ජීවත් වුණත් බොහෝ අවස්ථාවන්වලදී ඒ තනිකම පිළිබඳව කතා කරමින් තමන්ට ජීවිතේ ලැබිච්ච දේට වඩා නොලැබිච්ච දේ පිළිබඳව කතා කරමින් තමයි ජීවිතේ ගත කරන්නට සිද්ධ වෙලා තියෙන්නේ මේ ලෞකික ජීවිතේ පිළිබඳව. හැබැයි ගයන් මහත්තයා ලෝකෝත්තර ජීවිතේ පැත්තට ගියාට පස්සේදී මේ තනිකම තරම් හුදකලාව තරම් මේ විවේකයේ තරම් සුදුසු පරිසරයක් නැහැ තමන්ගේ ජීවිතේ සකස් කරගන්න. ඒ නිසා සිද්ධාර්ථ බෝධිසත්වයන්ගේ චරිතය අරගෙන බැලුවට පස්සේදී තමන්ගේ තනිකම තුළ මේ සියල්ල අත්හැරීමේ හැකියාව තියෙනවා. තමන් ගැන හිතන් පටන් ගත්තට පස්සේ ඒක නිසා යසෝදරා දේවිය අත්හැරලා දැම්මා. ඒ වගේම රාහුල කුමාරය අත්හැරලා දැම්මා. වෙස්සන්තර ජාතකය අරගෙන බැලුවට පස්සේ එස් ඉස්මස් දීලා ඒ වගේම රාජ්‍ය දන් දීලා අඹදරුවන් දන් දීලා ඒ වගේම බොහෝ අවස්ථාවන් වලදී තමන්ගේ ජීවිතයේ උපරිම කැපකිරීමක් කරලා වනගත වෙලා තමන්ගේ ජීවිතේ විමුක්තිගාමී වීමට ඒ පුජ්‍යලයා තනි වෙන්නට උත්සාහ කරනවා. දැන් වෙසන්ත රජතුමා කැලේට යන එක නවත්තන්න කිසි කෙනෙකුට පුළුවන් කමක් නැහැ. බොහෝ සෙයින් තනි වෙන්නටයි මේ උත්සාහ කරන්නේ. ඒ තනිකම කරගන්නට ගියාට පස්සේදී පස්සෙන් යනවා, දරුවොත් යනවා, mantri deviyat යනවා, මේ කවුරු ගියත් මෙයත් යනවා. ඒ නිසා එයාගේ තනිකම නතර කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ. එහෙනම් සිද්ධාර්ථ බෝධිසත්වෝ අබිනිෂ්ක්‍රමණය කරන එකට අඩුමතරමේ සතර පෙරණිමිති දකින්නටවත් සුද්ධෝදන රජතුමා ඉඩකඩ සලසන්නේ නැහැ. ඒ ඉඩකඩ නොසලකන තාක් කාලයක් එතුමා උත්සාහ කරේ මොකටද? තමන්ගේ ජීවිතෙන් පලා යාමට. එහෙම නැත්නම් තමන්ගේ විමුක්තිය සොයාගෙන තමන් තනිවීමට. තනි වෙනකන් තනියෙන් ගියා. නිසා මුලින් නේරංජනාවෙන් ඉගෙන ගන්නාට පස්සේදී ආලාරකාරාම උද්දකාරාම පුත්ත කියන තවුස දෙන්න ළඟට ගියා. එතනින් වැඩක් නැහැ කියලා ඒ දෙන්නත් ඇත්තට දාලා පස්සොක තවුස ළඟට ගියා. ඒගොල්ලොන්ගෙත් වැඩක් නැහැ කියලා තනියෙන්ම තමන්ගේ ජීවිතේ ගත කරගෙන ගියා. නිසා මේ විමුක්තිය ළඟා කරගන්නේ හැමදේම දැන් එක්තනා තරක සඳහන් කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ තනියෙන් ජීවත් වෙන එක පිළිබඳව සිංහෙක් වගේ, දැන් බුදුරජාණන් වහන්සේලා සිංහෝ වගේ තනිව හැසිරෙන්නේ. සිංහෝ ඉන්නේ හරි තනි. ඒ වගේම මේ කඟවේන කියලා සත්වයෙක් පිළිබඳව සඳහන් කරන බුදුහාඳුරු. ඒකෝ චරෝ දල්හං කියලා සඳහන් කරන්නේ මේ තනිව හැසිරෙනවා මෙයා.
එහෙමයි.
මෙයා තනිය හැසිරෙන්නේ. මෙයාගේ ගොදුරු සෙවීම මේ සියල්ලක්ම තනියෙන් තියෙන. ඒ වගේම හරිම වේගවත්. දැන් තනියෙන් ජීවත් වෙනකොට ගෑන් මහත්තයා ඕන තැනක යන්න පුළුවන්. ඕන වැඩක් කරන්න පුළුවන්. ඒ වගේම එතනට බාහිර බලපෑම් ඇත්තේ නැහැ. තනියෙන් තමන්ගේ ජීවිතය ගත කරන්න. ඒක නිසා කඟ වේණෙක් වගේ තමන්ගේ ජීවිතේ තමන්ගේ අරමුණ කරා යන්නට පුළුවන්කම තියෙනවා. තනියෙන් යන ගමනෙදි ඒ සත්‍යයට ඒ සත්‍ය මේ තනියෙන් ජීවත් වුණාට පස්සේදී ඍජුව වැඩ කරන්න පුළුවන් කියන කතාව නෙමෙයි මේකෙන් කියන්නේ. ඒකනේ සිද්ධාර්ථ බෝසත්ත්වෝ යන්න උත්සාහ කරන්නේ. ඒකනේ වෙස්සන්ත රජතුමා කැලේට යන්න උත්සාහ කරන්නේ. තපස් ජීවිතයක් ගත කරන්නේ. ඒ වගේම තව සඳහන් කරනවා ගෑන් මහත්තයා උකුස්සෙක් වගේ කියලා.
එහෙමයි.
මේ උකුස්සයි කියන සත්‍යය තනියෙන් ජීවත් වෙන. ඒක නිසා එයා ගොදුරක් දැක්කට පස්සේදී එයා එක එල්ලේ කිසිම බාධාවකින් තොරව ඒ ගොදුර අරගන්නව අනිවාර්යයෙන්ම. කොදුර අරගෙන තමන් තනියෙන් ජීවත් වෙන්නේ. ඒ නිසා මේ තනියෙන් ජීවත් වෙන අයට ප්‍රශ්න නැහැ. ඒකනේ සමහර අය කියන්නේ දැන් කසාද බැඳට පස්සේද කසාද ජීවිතේ මට බැඳට වඩා හොඳයි තනියෙන් ජීවත් වුණාට. අර කියනෝනේ නුපුරුදු දීගට වඩා සුපුරුදු තනිය හොඳා කියලාත් කියනෝනේ. ඒක නිසා දැන් වැඩේ වැරදුනාට පස්සේ තමයි ඔක්කොම මේ කතාන්දර ටික කියන්නේ. එතකොට මේ තනියෙන් ජීවත් වෙන එක පැත්තකින් බොහොම රසවත් ජීවිතයක් බවට පත් වෙනවා. අත්දැකීම් Tamanට විඳ ගන්නට පුළුවන්කම තියෙනවා. බාහිර කරදර වලින් බාහිර උපද්‍රව වලින් බේරෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තනියෙන් ජීවත් වෙන එක තනියෙන් ජීවත් වෙනවා කියලා හිත හිත ජීවත් වුණොත් එහෙම අර අනිත් අය බලාපොරොත්තු වෙන ලෞකික ජීවිතේ සැප සම්පත් නැති වුණාට පස්සේ ඒක දුක්ඛිත ස්වභාවයක් බවට පත් වෙනවා. හැබැයි ජීවිතේ ඉලක්කයක් කරා යන්නට නම් තනිකම කියන එක අත්‍යවශ්‍යම දෙයක්.
එම ප්‍රයම්දුරනේ අද අසපෝ ධර්ම සාකච්ඡාවෙන් අප සාකච්ඡා කරන්නේ තනිවීම පිළිබඳව. මොකක්ද මේ තනිකම කියන ප්‍රශ්නය? මම අපේ හාමුදුරුවන්ගෙන් විමසූ විට අපේ විනිත පොඩි හාමුදුරුවන් බොහොම පැහැදිලි සහ සරල පිළිතුරක් ලබා දුන්න. ඒ පිළිතුර සම්බුදු දහමෙන් වගේම අපේ අතීත ජන සමාජීන සාහිත්‍ය සංග්‍රහයට අනුවත් උන්වහන්සේ විග්‍රහ කර දුන්නා. FM දෙරණ ශ්‍රාවක හිතවතුන් දැන් කල්පනා කරනවා ඇති මේ තනිකම නම් දැන් නම් හොඳයි කියලා. හැබැයි මේ තනිකම කියන මාතෘකාව විවිධ පැතිකඩ යන අපිට හම්බ වෙනවා. උදාහරණයක් විදිහට මම සමාජීය පැත්තෙන් අපි හැමදෙරේ විමසුවොත් අපි ධනය බලය කියන තැන අපි ඉඳලා අපිට මුදල් නැති වුණාම අපි හිතනවා අපි අසරණ වෙලා දැන් අපි තනි වෙලා කියලා. එම නැත්තම් විවාහ ජීවිතය තුළ යම්කිසි ප්‍රශ්නයක් නැගුණාම ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න බැරි වුණාම අපි හිතනවා මේ හැමෝම එක පැත්තක්. අන්තිමට මම තනි වුණා. ඇයි මම විතරක් තනි වුණේ? අන්න ඒ නිසා අපි හැමදෙන්නේ පෞල් ජීවිතය තුළ සහ ප්‍රශ්නයක් ඉදිරියේ තනිවීම අපි හඳුනනවා අසරණ වීම කියලා. අපි ජීවිතය අපි විඳවනවා. අන්න ඒ නිසා අපි හැමදෙන්නේ මේ විඳවීමට පිළිතුරක් අපිට ලබා දෙන්න පුළුවන්ද?
ඔගෙන් මහත්තයා මේ සරලව ගත්තොත් එහෙම ඔකට දෙන්න තියෙන පිළිතුර තමයි මේ ධනය කියන සංකල්පයට ආවට පස්සේදී. එතකොට මිනිස්සු බොහෝ සෙයින් උත්සාහ කරනවා ධනය සහ මට තියෙනවා කියන සම්පත්තිය තුළ ජීවත් වෙන ඕනේ.
එහෙමයි.
ඒ තියෙනවා කියන සම්පත්තියත් එක්ක ජීවත් වෙද්දී බොහෝ අවස්ථාවන් වලදී මට ධනය තියෙනවා, මට පුත්තු ඉන්නවා, පුත්තාවත්ති ධනම්මත්ති ඉතිබාලෝ විහංජති අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධනා කියලා තමයි බුදුහාමුදුරුවෝ දේශනා
කරන්නේ. එහෙමයි.
හැබැයි අපේ බහුතරයක් පින්වතුන් හිතාගෙන ඉන්නේ මට පුත්තු ඉන්නවා, මට ධනය තියෙනවා, මට දේපල තියෙනවා, මට නිලය තියෙනවා, මට ඉඩකඩම් යාන වාහන බඩු මුට්ටු හරක බාන මේ සියල්ල මට තියෙනවා, සමාජ පිළිගැනීම මට තියෙනවා, නිලතල මට හැම දෙයක්ම තියෙනවා. ඒ නිසා මට උඩින් යන්න කිසිම జగතික් නැහැ. ඒ නිසා මාව සමාන කරන්න තවත් පුළුවන් පුච්චලෙක් නැහැ. මෙහෙම කියලා අපි හිතාගෙන ඉන්නවා. යම්කිසි දවසක අපි අපිටම රැවටෙනවා. අපි අපිටම රැවටෙන්නේ බුදුහාමුදුරු දේශනා කරන පුත්තාමත්ති ධනම්මත්ති ඉතිබාලෝ විහංජති. ධනෙ තියෙනවා පුත්තු ඉන්නවා කියලා යම්කිසි පුජ්‍යලයකට සතුටු වෙන්නට පුළුවන්කම තියෙනවා.
එහෙමයි.
අත්තාහි අත්ත නොනත්ති කුතෝ පුත්තා කුතෝ ධනා. බලන්නකෝ සමහර අම්මා තාත්තලා අපච්චලාට කියන්නට පුළුවන්කම තියෙනවා ගෑන් මහත්තයා මට උඹලගේ උදව් ඕනේ නැහැ. මට මගේ ජීවිතය තනියෙන් ගත කරන්න පුළුවන්. මට ඇඟ සෝද ගන්න මගේ අත පාවිච්චි කරගන්න පුළුවන්. මගේ මූණ හොද ගන්න මට මගේ අත පාවිච්චි කරගන්න පුළුවන්. මගේ රෙදි ටික හොද ගන්න පුළුවන්. ඒ නිසා මට මගේ ආහාර ටික සකස් කරගන්න මෙහෙම කරන්න පුළුවන් කියලා අපි සතුටු වෙනවා. ඒ නිසා මට කවුරුත් මාන් දිහා බලන්න ඕනේ නැහැ. මට හොඳට පේනවා කියලා එහෙම හිතනවා. නමුත් ගෑන් මහත්තයා අපි මේ අත පාවිච්චි කරන අත අපේ කියලා අත්තාහි අත්ත නොනත්ති. Tamanට Tamanවත් මේ සමාජය තුල
නැහැ.
කරදරයක් වෙලා බලන්නකෝ Tamanට Taman ඉන්නෝද කියලා. මේ කරදරයක් කරන වැරදි කරනවා කියලා කියන්නේ Tamanට Taman අවනත වෙන්නේ නැහැ කියන එකනේ. Tamanට Tamanවත් විශ්වාසයක් නැති වෙන වෙලාවට තමයි වැරදි වැඩ සිද්ධ වෙන්නේ Taman අති. එහෙනම් ඒ වගේ වෙලාවට අපිව දාලා අපේ ඇහැ යනවනා, අපිව දාලා අපේ කන යනවනා, අපිව දාලා අපේ දත්තික කෙස්ටික මේ ශාරීරිය අපිව දාලා යනවනා. එහෙනම් ගයන් මහත්තයා Tamanට Tamanවත් නැති වෙනෝ නම් අනිත් අය ගැන විශ්වාසයක් තියන්න පුළුවන්ද? විශ්වාසයක් තියන්න බෑ. නමුත් බහුතරයක් දෙනා අද මේ වෙන විට මේ ධනය කෙරෙහි විශ්වාසය තියලා කටයුතු කරනවා. නමුත් ධනයට කරන්න පුළුවන් දෙයක් නැහැ. ධනය තිබුණා කියලා කරන්න පුළුවන් කමක් නැහැ. මිනිසුන්ට යමක් කරන්නට පුළුවන්කම තියෙනවා. ධනය කියලා කියන්නේ එක භෞතික වස්තුවක් විතරයි. ඉතින් මේකට කරන්න පුළුවන් දෙයක් නැහැ. හැබැයි මිනිස්සු එකට ලොකු වටිනාකමක් දීලා ඒකට හැමදේම කරන්න පුළුවන් කියලා හිතනවා. අවසාන කාලේ ආවට පස්සේදී තේරෙනවා මේ ධනෙ මොකද්ද වෙන්නේ කියලා. දැන් පංචතන්ත්‍රය කියන කුතියට මගේ අවධානය යොමු කරන්නට කැමති ගෑන් මහත්තයා මේ ධනය පිළිබඳව පුංචි අර්ථකථනයක් අපේ පින්වතුන්ට ලබා දෙන්න.
එහෙමයි.
ඒක එක්තරා තැනක මෙන්න මෙහෙම මේ විදිහට අපූර්ව වැකියක් සඳහන් වෙනවා. කෙනෙකුගේ සිත ධනයට වසඟ වූ විට ඔහුගේ කටහා අත්පා ආදියද ඊට වසඟ වේ. එවිට ධනය වසඟ වූ අයගේ කටින් අනුන්ට නිරපරාදේ නින්දා අපහාස වදන් පිටවේ. ප්‍රසංසා නොකළ යුතු නීචයෝ ඔහුගේ මුවින් පැසසුම් ලබන අතර ප්‍රසංසා ලද යුත්තෝ නින්දා ලබති. ධනයට වහල් වූ එකා එය ලබනු සඳහා හොරකම් මැරකම් කරයි. අල්ලස් ගනි, කප්පන් ගනි, පොදු දේපල කොල්ලකයි, අසරණයන්ගේ දේපවා ගසාකයි. අන්‍යයන් නොව තම මාපියන් සොයුරන් හා මිතුරන් වුව මරා දමයි. ඔහු අසූචි ගොඩක ඇති කහවනුවක් දෙතොලින් ගැනීමට වුවත් පසුබට නොවේ. ධනය දීම පරලොව ප්‍රයෝජනය සඳහා නිධානයක් පාදා ගැනීමකි. ලෝභ කිරීම දුගතියට මාවත විවෘත කිරීමකි. නිර්ලෝභයා බිම ඇද වැටුනොත් රබර් බෝලයක් මෙන් යළි යළිත් මතුවේ. ලෝභයා බිම ඇද වැටුනොත් දියාරු මැටිපිඩක් මෙන් යළි කිසිදාක නොයනසේ පොළොවට ඇදියයි. බලන්න බොහොම අපූරු ප්‍රකාශයක්නේ. කෙනෙක්ගේ හිත ධනයට වසඟ වුණොත් එහෙම හිත විතරක් නෙමෙයි අතපයත් එයාගේ ධනයට වසඟ වෙනවා.
එහෙමයි.
අතපය ධනයට වසඟ වුණාට පස්සේද පිදියුත්තු නෙමෙයි පිදීම් ලබන්නේ. ඕනෑම නීච පුජ්‍යලයකට ඒ පුජ්‍යලයා හොඳ පුජ්‍යලයක් කියලා කියන්න පුළුවන්. හොඳ මිනිස්සුන්ට නිර්පරාදයේ දොස් පවරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම නින්දා කරන්නට පුළුවන්කම තියෙනවා. මේ හොරමැරකම් වංචා දූෂණ මේ සියල්ලම කරන්නට පුළුවන්කම තියෙන්නේ ධනය තමන්ගේ ජීවිතය කරගත්තට පස්සේද. එමුණාට පස්සේද කියනවා අසූචි ගොඩක තියෙන කහවණුවක් දිවෙන් උනත් ගන්නට මේ ධනයට කෑදරකම් කරන මිනිසුන්ට පුළුවන්කම තියෙනවා කියලා. ඒ නිසා ධනය කියලා කියන්නේ ගයන් මහත්තයා දුගතියට පින් සිද්ධ කරගන්න වාසනාවට ලැබෙන ද්‍රව්‍යයක්. නමුත් ඒක අපි දුගතිය පින් සිද්ධ කරගන්න නැතුව දුගතිය තවත් දුගතියකට දාගන්නට තමයි අද ධනය පාවිච්චි කරන්නේ. ඒක නිසා ගයන් මහත්තයා මේ අපි හිතාගෙන හිටියට ධනය තුලින් මේක නිර්මාණය කරන්න පුළුවන් කියන්නේ ධනය වැඩිපුර ඒකරාශී කරනවා කියලා කියන්නේ ඒ පුජ්‍යලයා ලෞකික වශයෙන් තනි වෙනවා. ඕනෑම කෙනෙකුට ඒ පුජ්‍යලයාගෙන් ධනය වැඩිපුර තියෙන මිනිස්සු බලන්නකෝ ගයන් මහත්තයා බොහෝ දෙනෙක් සලකන අඩුවෙනි.
එහෙමයි.
තමන්ගේ අතවැසියෙකුට එහෙම නැත්නම් තමන්ගේ සේවකයෙකුට සලකන අඩුවයි. ඒ වගේම දුගී මගී යාචකයෙකුට සලකනු අඩුයි. ඒ වගේම තමයි ඒ ධනයෙන් පින්කම් බහුතරයක් වශයෙන් කරනව අඩුයි. එනිසා ඒ තියෙන කෙනා තවත් තද කරගෙන මඩි ගහගෙන ඒක ඉහළට ඔසවාගෙන යන්න උත්සාහ කරන්නේ. අන්න එහෙම වුණාට පස්සේද මොකද වෙන්නේ? අර අදින්න පුබ්බක මසුරු සිටානල්ල බවට පත් වෙනවා. එහෙම වුණාට පස්සේද අර මිනිස්සු ළඟට යන්නේ නැහැ. කිසිම කෙනෙක් යන්නේ නැහැ. අනේ මනුස්සය හරි ලෝභයි. කාටවත් කීයක්වත් දෙන්නේ නැහැ. කිසිම මනුස්සයෙකුට උදව්වක් කරන්නේ නැහැ. උපකාරයක් කරන්නේ නැහැ. බලන්නේ නැහැ. නිසා ඒ පුජ්‍යලයන්ගේ ගෙදරකටවත් යන්නේ නැහැ කියලා. හොඳට බලන්නකො කල්පනා කරලා ගයන් මහත්තයා මේ අපි ඒ අය හෙලා දකින්නෝ නෙමෙයි. වැඩිපුර මුදල් තියෙන මනුස්සයෙක්ගේ ගෙදර මලගයක් සිද්ධ වුණොත් එහෙම කී දෙනෙක්ගේ මලගෙදර ඇහිලා ඉන්නවද කියලා බලන්නකො. දන්න කියන 4-5 දෙනෙක් ඇහිලා ඉඳීවි. හැබැයි සාමාන්‍ය පුජ්‍යලයේ මරණයට පත් වුණාට පස්සේදී ගේ පිරෙල ඉතිරල යන මිනිස්සු ඒ ගෙදරට ගොඩ වෙනවා. ඇයියේ අර මනුස්සය සමාජශීලීව කටයුතු කරා. අන්න අයට තමන්ටත් අනුන්ටත් හිතසූ පිණිස තමන්ගේ ජීවිතේ කැපකිරීමක් කරා. අර තියෙන මිනිස්සු ඒ මිනිස්සු විතරක් තනියෙන් ජීවත් වෙලා තනියෙන් ඉපදෙලා තනියෙන් මැරෙන ජීවිතය තනියෙන්ම ජීවත් වෙලා මරණයටත් පත් වෙනවා. කාත් කවුරුවත් දන්නෙත් නැහැ. නිසා ඒ අයගේ ජීවිතේ සමාජ අන්‍යෝන්‍යතාවයක් නැහැ. හැබැයි මෙතන සාර්ථකත්වයක් තියෙනවා. ඒ පුජ්‍යලයාගේ තනිකම වෙනත් පැත්තකට යොමු කරගත්තා. තනියෙන් ජීවත් වුණා. එහෙනම් විමුක්තිගාමී විය යුතුයි. එහෙනම් ගේ ඇතුළට වෙලා මහා මන්දිරයක් හදාගෙන ඒක ඇතුලේ ධනිය පුරවගෙන ඒ මිනිස්සයා ඒ මන්දිරය ඇතුලේ ජීවත් වුණේ මොකටද? විමුක්තිගාමී වෙන්න. මොනවද කරලා තියෙන්නේ ඉතර කාලයක්? භාවනා කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් වෙනත් ආගමික කටයුත්තක නිරත වෙලා තියෙන්න ඕනේ. එහෙමත් නැතුව නිකන් නිර්පරාදේ මැරලා ගියාට පස්සේදී ඒ ධනය රාජසන්තක බවට පත් වෙනවා. ඒ වුණාට පස්සේදී තමන්ටත් අනුන්ටත් වැඩක් නැති ජීවිතයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා ධනය මූලික කරගෙන තමන්ගේ ජීවිතේ තනිකම නැති කරගන්නට පුළුවන් කමක් නැහැ ගයන් මහත්තයා. ඒ නිසා තමන්ට පුළුවන්කම තියෙන්න ඕන තමන්ගේ ජීවිතේ තනිකම නැති කරගන්න නම් මේ ධනය කියන එක ඇත්තරලා දාන්න. ඒ ඇත්තරලා හැමෝටම ප්‍රයෝජනවත් විදිහට තමන්ගේ ජීවිතේ ගත කරන්න පුළුවන් නම් ඉතාමත් වටිනවා. ඔබතුමා විවාහ ජීවිතය පිළිබඳව කතා
කරමු.
අපි විවාහ ජීවිතය පිළිබඳව කතා කිරීමේදී දැන් බොහෝ අවස්ථාවන්වලදී වර්තමානයේ වෙන විවාහ ජීවිත දැන් කසාද බඳින්නේ අපි හිතන්නේ කාන්තාවක් කියලා. නෑ, කසාද බඳින්නේ වැඩිපුර බැඳලා තියෙන්නේ අවසානේ බැලින්නම් දෑවැද්දා. දෑවැද්දා තමයි අද බෑන කසාද බඳින්නේ. එතකොට බෑනගේ නැන්දම්මා වැඩිපුර හොයන්නේ මෙයා ළඟ තියෙන ධනස්කන්ධය කොච්චරක්ද කියන එකයි. ඉතින් මෙන්න මේ අර එක්තරා තැනක සඳහන් වෙනවා උණ පඳුරට ගිනි දුන්නේ නොකන්ටද යන වතුරේ ඉරියැන්දේ තිබෙන්නට කදුරු රහට අල හැදුවේ නොකන්ටද නුහුරු තැනට දුව දුන්නේ මරන්ටද කියලා. එනිසා මේ නුහුරු තැනට දුව දුන්නට පස්සේ මොකද වෙන්නේ? දීපු දවස් ඉඳලා තනි වෙලා බලන්නකෝ 80%ක් විවාහ ජීවිත අරගත්තට පස්සේ මේ ස්වාමියා තනි වෙලා බිරිඳ තනි වෙලා දරුවෝ තව පැත්තක තනි වෙලා මේ තනිකම කියන එකේ වේදනාව උපරිමයේ විවාහ ජීවිතය තුළ තියෙනවා. එතකොට මේ අසරණ භාවයට පත් වෙලා තියෙන මොන හේතුවක් මතද මේ විහිං අසරණ වෙලා තියෙන. ඒ නිසා මේ තනිකමේ තියෙන ආදීනව විඳ දරා ගන්නට ඒ තනිකමේ තියෙන ස්වභාවය විඳ දරා ගන්නට අද මිනිස්සු හුරු වෙලා තියෙන්නේ මේ ධනය, බලය, නිලය කියන මේ ස්වභාවයත් එක්ක. සාමි පුරුෂයට වැඩිපුර ධනය බලය නිල එනකොට ස්වාමි දීනී අමතකයි. ඉතින් ගෙදර ප්‍රශ්න විසඳන්නේ නැහැ. සමහරු රටේ ප්‍රශ්න විසඳනවා, ගෙදර ප්‍රශ්න විසඳන්නේ නැහැ. සමහරු ගෙදර ප්‍රශ්න විසඳනවා, රටේ ප්‍රශ්න විසඳන්නේ නැහැ. ඉතින් ඔය වගේ නොයෙකුත් ආකාරයෙන් මෙතන ගැළපීමක් ඇති වෙලා නැහැ. ඒක නිසා නිතරම උත්සාහ කරන වෙනසක් දකින්න. වෙනසක් දකින්න මේ තනිකමෙන් මිදෙන්න උත්සාහ කරන. කොහොමද ගැන් මහත්තයා තනිකමෙන් මිදෙන්නේ අපි? සමහරු සාමදීනියවරු හිතනවා මේ ස්වාමියා අත්තරලා වෙන සාමියෙක් එක්ක ගියොත් එහෙම තනිකමෙන් මිදෙන්න පුළුවන්. මෙයාත් එක්ක ඉන්න බෑ. මෙයාත් එක්ක හිටියොත් මෙයා මේ එක්කෝ ධනියේ පස්සේ යනවා. එහෙම නැත්නම් බලයේ පස්සේ යනවා. එහෙම කෙනෙක්. ඒක නිසා මෙයා මට හරියන්නේ නැහැ. වෙන කෙනෙක් එක්ක යනවා කියලා තව කෙනෙක් එක්ක යනවා. ඒ ගියත් ඒ පුජ්‍යලයට ඒ වගේ වෙනෝනේ. එතකොට දැන් මේ මොකද්ද මේ වෙන්නේ? එතකොට ස්වාමි පුරුෂටත් හිතන්න පුළුවන් මේ කාන්තාව මට ගැළපෙන්නේ නැහැ. ඒ නිසා මෙයාව අයින් කරලා දාලා මෙයාත් එක්ක හිටියොත් හැමදාම තනියෙන් ඉන්න වෙන නිසා තනිකම මීට වඩා හොඳයි කියලා එතෙන්ට යනවා. මේ තනිකමට නෙවෙයි යන්නේ. තවත් කෙනෙක් ළඟට යන්නේ. ඒක තමයි වර්තමානයේ මේ තනිකම හොඳයි කියාගෙන යන ගමන තුල තියෙන්නේ. නමුත් ඒ තුලත් තියෙන්නේ එතනින් එහා. දැන් තනිකම හොඳ නම් එනං යන්න ඕන මේ විවාහ ජීවිතයෙන් පාඩමක් ඉගෙන ගත්තා ඊළඟට ආයි විවාහ වෙන්න බෑ. එනං කිව්වෝ යා පැවිදි වෙන්න යන්න ඕන. නැත්නම් වෙනත් මේ තමන්ගේ ජීවිතය ආගමනුකූලව ගත කරන්න පුළුවන් තැනකට එයා යන්න ඕන. නමුත් මේ මොකද්ද වෙන්නේ? කබලෙන් ලිපට වැටෙනවා. තවත් තනිකමක් තමයි ඇති වෙන්නේ. ඒ නිසා ජීවිතේ එතනින් දිනන්න පුළුවන් කමක් නැහැ. නිසා ඒක මේක දැන් වර්තමානයේ වෙනකොට ඒක විලාසිතාවක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒක නිසා ඒක මාරු කරනවා. දැන් අම්මා තාත්තා හොඳ නැත්නම් තව අම්මා තාත්තා මාරු කරන ඒවා එහෙම එහෙම එක එක විදිහට ආදේශ කිරීම තව දුරටත් එන්න පුළුවන්. තාම මේක විවාහ ජීවිතේට විතරයි ඇවිල්ලා තියෙන්නේ. අනිත් ඒවත් ඔහොම ඔහොම මාරු කරන්න පුළුවන්කමක් තිබුණොත් අපේ අය මාරු කරලා බලයි. ඇයි මේ ලෞකික ජීවිතයේ උපරිම සැප විඳගෙන ලෞකික ජීවිතයේ තියෙන තනිකම කියන එක ලබා ගන්නට උත්සාහ කරන්නේ තමන්ට වාසියක් ගැනීම කියන කාරණාව පදනම් කරගෙන. ඉතින් මේකම ජීවිතේ තනිකම බවට පත් වෙන්නේ නැහැ. ওই තුලින්ම තනිකමෙන් ජීවිතේ දිනන්නේ කොහොමද? නැත්නම් තනිකම ජීවිතේ රසවත් කරගන්නේ කොහොමද කියන එකත් අපි කල්පනා කරලා බලන්න ඕන ගැන.
එහම පැම්ඳුරුනේ. තනිකම කියලා අපි අර්ථකථනය කරන්නේ මොකක්ද? තනිකම කියලා අපි විඳින්නේ මොකක්ද? මේ සියලු කරුණු කාරණා අසපෝ ධර්ම සාකච්ඡා වෙන අප සාකච්ඡා කරන සූදානම්. අපි හැමදෙන්නේ අපි හොඳාකාරම දන්නවා සිද්ධාර්ථ කුමාරයා තමන්ගේ කුමාර අවදී ඉඳන්ම තමන්ගේ අරමුණට යන්නට උත්සාහ දරුවා. ඒ අරමුණ අපමහා ශාන්තිනායක අමමණී බුදුපියන් වහන්සේ ඒ අරමුණ සාක්ෂාත් කරගත්තා. හැබැයි අපේ හැමදෙරුනේ තනි වුණාට පොදු පිරිසක් වෙනුවෙන් තමයි මේ මාර්ගේ ගමන් කළේ. හැබැයි අපේ හැමදෙරුනේ අපි මෙතෙක් වෙලා සාකච්ඡා කළ කරුණු කාරණා නිසාම අපේ ශ්‍රාවකින් හිතන්න පුළුවන් ඕ මේ තනිකම නම් දැන් නම් හොඳයි. හැබැයි ඒ තනිකම නෙමෙයි අපේ හැමදෙරුනේ. අපි හුදෙක් සමාජයෙන් කොන් වෙනවා නම් අපි සමාජයෙන් පැසුම් වලට ලක් වෙන්නේ නැතිව සමාජයෙන් වෙන් වෙලා නම් අපි තනි වෙලා ඉන්නේ. අන්න එතන තියෙන ගැටලුව තියෙන අපේ හැමදෙන්නේ අපි සතුයි. අපිව තනි කරලා නෙමෙයි අපි තනි වෙලා ඉන්නේ.
ඕගන් මහත්තයා අපි ජීවිතේ කියන එක හරියට තේරුම් ගන්න නැති එක මේකේ ප්‍රශ්නේ
තියෙනවා. එහෙමයි.
ඒ නිසා අපි දන්නවා මේ කවදා හිටියත් කවදා හරි දවසක අපි තනි වෙන්න
ඕනේ. එහෙමයි.
අපි අම්මා තාත්තා හිටියත් අම්මා තාත්තා අපිව දාලා යනවා. සහෝදර සහෝදරයෝ හිටියත් මේ පිරිස හිටියත් මේ හැමෝම කවදා හරි දවසක අපිව දාලා යනවා. ඒකයි අර මුලින් කිව්ව අර තමන්ට තමන්වත් නැති වෙනවා. එතකොට මේ ශරීරය මගේ කියලා හිටියට මේ ශරීරයත් මාව දාලා යනවා. එතකොට අපි නිතරම උත්සාහ කරන්න ඕනේ මේවා දාලා යන ස්වභාවය හරියට තේරුම් ගන්න එක. ඒක හරියට තේරුම් අරන් අපි කටයුතු කරොත් එහෙම අපි බොහෝසෙයින් කටයුතු කරන්නේ නැහැ අපේ ජීවිතය අසාර්ථක කරගන්න. නිසා අපි නිතර බලන්න 180ක් ගත්තොත් එහෙම කේන්තියන එක.
එහෙමයි.
කේන්තිය පාලනය කරගන්න
බැරි. ඉවසීමක් නැතිකම.
ඉවසීමක් නැතිකම. ඒ තුලින් මිනිසුන්ට බනිනවා, මිනිසුන්ට ගහනවා, මිනිසුන්ට සරවර කරනවා. ඒ තුල තමන් පමණක් මුදුන් වෙලා තමන්ගේ ජීවිතේ ගෙනියන්න උත්සාහ කරනවා. මේක අර මේ අර තනිව හැසිරෙනවා කියලා අර කිව්ව කඟවේණික් වගේ යනවා කියලා සඳහන් කරන්නේ බුදුහාමුදුරු. හැබැයි මේ යන්නේ යහපත් ගමනක් නෙමෙයි. මේ යන්නේ අයහපත් ගමනක්. මම විතරයි. මගෙන් එහා කාටවත් බෑ. මේ කියන මෙතන කියන මේ උපරිම මමත්වයක් පවත්වාගෙන යනවා. ඒ නිසා තමයි ඉක්මනට තරහ වෙන්නේ. උපරිම මමත්වයක් පවත්. හැබැයි මේ ගමන ගොඩක් දුර යන්න බෑ. ටික දවසක් එක්කෙනෙක් එක්ක තරහ වෙයි. දෙන්නෙක් එක්ක තරහ වෙයි. තුන්දෙනෙක් එක්ක තරහ වෙයි. බලාගෙන යනකොට මුළු සමාජෙම තමන් එක්ක තරහ වෙලා. එහෙනම් සමාජයේ හැදිලා වැඩිලා ජීවත් වෙන කෙනෙකුට සමාජය සමග තරහ වෙලා කටයුතු කරන්න බෑ. දැන් සිද්ධාර්ථ බෝධිසත්වයෝ එව නැත්තම් බුදුරජාණන් වහන්සේ මේ සිද්ධාර්ථ කුමාර අවදීයේදී අපි දන්නවා දේවදත්තත් එක්ක උයන් කෙලි ගියා.
එහෙමයි.
ඒ වෙලාවේදී මොනතරම් දේවදත්තත් එක්ක ගැටුම් ඇති වුණාද? ඒ ඇති වෙච්ච කිසිම ගැටුමක් තුලදී දේවදත්ත අයින් කරේ නැහැ. එයාව තව සමීප කරගත්තා. ඒ තව සමීප කර ගැනීම තුලින් ඊළඟට බුද්ධත්වයට පත් වුණාට පස්සේදී තව තවත් දුරට මේ තමන්ගේ ළඟටම ඇහිල්ලා තව තවත් දුරට මොකද කරගත්තේ? මෙයා තවත් බුදුහාමුදුරන්ට අකටයුතුකම් තමයි කරේ. දුණු ආයේ දෙව්වා, නාලාගිරිට රාපෝලේ එව්වා, ඒ වගේම ගල් පෙරළුවා. හැබැයි මේ කිසිම දෙයක් ගැන කිපුනේ නැහැ. තරහ වෙන්නේ නැතුව, කේන්තියක් ඇති කරගන්නේ නැතුව ඔහුට අනුකම්පා කරා. දිගින් දිගටම සංඝ ભેදයේ පවා ඇති කරා. අවසානයේදී ඔහු විසින්ම ඔහුගේ අපාගත ජීවිතයේ ස්වභාවය ඔහුම ළඟා කරගත්තා. ඒක තමයි මූලික සාධකය. මේ මිනිස්සු දිගින් දිගටම අනුන්ට කරදර කරලා තමන් විතරක් මේ සමාජයේ ජීවත් වෙන්න හොඳයි කියලා හිතලා කේලම් කියලා බොරු කියලා කොටවල නොයෙකුත් ආකාරයෙන් මිනිස්සු අතර ගැටුම් ඇති කරලා අපි උත්සාහ කරන්න ඕනේ තරහා පුජ්‍යලයක් ඉන්නෝ නම් ඒ තරහා පුජ්‍යලය සුහද කරන්න මිසක් තව තවත් ඒක අර ඇවිලෙන ගින්නට පිදුරු දාන එක නෙවෙයි අපි කරන්න
ඕනේ.
වර්තමානයේ වැඩිපුර ඉන්නේ පුංචි තනක් දැක්කනම් ඒ තැනින් ඇවිලෙන ගින්නට පිදුරු දාලා ඒක දිගටම අවුලගෙන යනවා. මේ ඇයි? ආත්මාර්ථකාමීත්වය. තමන් ගැන විතරක් ජීවිතේ හිතන එක, තමන් විතරක් රජ වෙන්න හිතන එක. ඉතින් මේක මිනිස්සියෙකුට ගැලපෙන්නේ නැහැ. මිනිස්සියෙකුට තියා සත්ත්ව සංහතියටවත් මේක ගැලපෙන්නේ නැහැ. කවදා හරි දවසක ඒ පුජ්‍යලයා කොහෙන් හරි පාඩමක් ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගන්න පාඩම තමයි ජීවිතේ තනි වෙන එක. එයාට කවුරුත් ඉතුරු වෙන්නේ නැහනේ. දැන් සමහර මිනිස්සු ඉන්නවා අම්මා තාත්තා දැක්කත් කතා කරන්න බයයි මේ මිනිස්සුත්. සහෝදර සහෝදරියෝ දැක්කත් කතා කරන්න බයයි මේ මිනිස්සුත් එක්ක. නිතර කේන්ති යනවා, කිපෙනවා, කෝප වෙනවා, කෝපාවිෂ්ට වෙනවා. එහෙම වුණාට පස්සේදී ජීවිතේ තමන් විසින්ම තමන් යන තැන තීරණය කරගන්න බැරි වෙනවා. එහෙම ජීවිත අසාර්ථක වෙනවා. අසාර්ථක වුණාට පස්සේදී තමන්ට තමන් ගැනම ලොකු කලකිරීමක් ඇති වෙනවා. හැබැයි පස්සේදී හොඳ වෙන්නට පුළුවන්කම තියෙනවා. නමුත් අර වෙන්න ඕන දේ වෙලා ඉවරයි ඒ කාලේ වෙනකොට.
අන්න එහෙම වුණාම අපි කියන අසරණ වෙනවායි කියලා.
අසරණ වෙනවා කියන්නේ දේවදත්ත තමන්ගේ ජීවිතේ තේරුම් ගත්තනේ. අජාසත්ත තමන්ගේ ජීවිතේ තේරුම් ගත්තනේ. හැබැයි අජාසත්ත ජීවිතේ තේරුම් ගන්නකොට තමන්ගේ පියතුමා මැරිලා අවසానයි.
එහෙමයි.
දේවදත්ත තමන්ගේ ජීවිතේ තේරුම් ගන්නකොට ආනන්තරයේ පාප කර්ම ටික කරගෙන අවසానයි. චන්නහාමුදුරුව තමන්ගේ ජීවිතේ තේරුම් ගන්නකොට තමන්ට වෙන්න ඕන කටයුතු ටික කරගෙන අවසానයි. සේරිවාණිජ තමන්ගේ ජීවිතේ තේරුම් ගන්නකොට තමන්ට වෙන්න ඕන ටික වෙලා අවසానයි. ඒ නිසා ජීවිතේ එක් තේරුම් ගැනීමකින් යුතුව කටයුතු කරන්නට පුළුවන්කම තියෙනවා නම් මේ තනිකමෙන් අපිට මිදෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක තමයි ගයන් මහත්තයා අපිට අපේ ජීවිතේදී මේ බුදුදහම සමීප කරගෙන මේ තුල තියෙන හොඳ කටයුතු ඉවසීම කියන ගුණය මෙතනට යොමු කරගත්තට පස්සේදී ඒ හරහා මේ මෛත්‍රිය කරුණාව දයාව අනුකම්පාව මේ කියන පරහිතකාමීත්වය කියන කොටස් තියෙනව නේද? මේවා තමයි මිනිස්සු ලබා ගන්නා වූ කෙකි. උඩ තියෙන අතුවල තියෙන මල් කඩා ගන්න, ගෙඩි කඩා ගන්න භාවිතා කරන්න තියෙන හොඳම කෙකි ටික තමයි මෛත්‍රිය කරුණාව දයාව අනුකම්පාව. සතෙකුට වුණත් කරුණාවෙන් කතා කරනකොට ඒ සතා අපි ළඟට එනවා. හීලා කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඒ අයත් එක්ක සුහදශීලී වෙනකොට සාකච්ඡා කරගන්නකොට ඒ වගේම තමන් දුකසප බෙදා ගන්නකොට ඕනෑම පුජ්‍යලයෙක් ඒ මනුස්සය ළඟට එන්න කැමති. එයා හරි හොඳයි. බොහොම අවංකයි. හිතවත් අපිට ඕන දෙයක් කතා කරන්න පුළුවන් කියන මට්ටමට ඒ පුජ්‍යලෝ සකස් වෙන්නේ අපි තුල තියෙන මෛත්‍රිය කරුණාව පරහිතකාමීත්වයේ ඒ මිනිස්සුන්ගේ ජීවිතවලට අපි විධාන දක්වන ස්වභාවය අනුව. එහෙම කරන්නට පුළුවන්කම තියෙන ඉතාල වටිනවා. ඒක නිසා අපි කල්පනා කරන්න ඕන හැමදාම පන්සලට ගිහිල්ලා සීල් සමාදන් වුණායි කියලා කරුණාව එන්නේ නැහැ.
එහෙමයි.
ඒ වගේම හැමදාම බෝධින් වහන්සේලා ළඟ පහන් පත්තු කරා බෝධි පූජා දිනපතා සිද්ධ කරයි කියලා මෛත්‍රිය යා ළඟට එන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ මේක ඇති වෙන්න ඕන මේ පාර යනකොට තමන්ගේ ඇඟේ නෙමෙයි මේක ඇති වෙන්න ඕන තමන්ගේ හදවතේ. ඒ හදවතේ මෛත්‍රිය තියෙනවා නම් බෝධිය ළඟට නොගිහිල්ලා වුණත් අනිත් පුජ්‍යලයට ආශිර්වාද කිරීමේ හැකියාව තියෙනවා. දකින්නකොට මිනිස්සෙක් තේරුම් ගන්න පුළුවන්. ඒ මනුස්සය ගැන හිතනකොට ඒ මනුස්සගේ ක්‍රියාකලාපය දකිනකොට අපිට හිතන්න පුළුවන් කරුණාවක් තියනවද? මේක බොරු සෝබණයක්ද? මේක සමාජයට පේන්න කරන දෙයක්ද? මේක සමාජ මිනිස්සු දිනා ගන්නට කරන දෙයක්ද කියන එක අපිට හොඳාකාරම තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒක නිසා පරහිතකාමීත්වය තුලින් කටයුතු කරන බොහෝ පුජ්‍යලයෝ යමක් බලාපොරොත්තු වෙන්නේ මේ දේ කරන්නේ. යමක් බලාපොරොත්තුෙන් කරන පුජ්‍යලයෝ තමන්ගේ වාසියට වැඩ කරන අය. ඉතින් ඒ අය හැමදාම ජීවිතේ තනි වෙනව මිසක් එකතු වීමක් එතන ඇති වෙන්නේ නැහැ ගන්න මතය.
එම ප්‍රාම්දුරනේ තනිකම කියන මාතෘකාව අපි දිගින් දිගටම සාකච්ඡා කරනවා. සමහර විට නිවසේ ඉන්න ඔබටත් ප්‍රශ්නයක් ගැටලුවක් මතුවන හැම වෙලාවකම ඔබ කල්පනා කරන දේ අපි තනි වෙලා ඉන්නේ. ඇයි මම තනි උනේ? ඇයි මට මෙහෙම උනේ කියලා කල්පනා කරන්න ඇති. හැබැයි අපි හැමදුරනේ මම මොළදිත් සඳහන් කරා මේ තනිවීම කියන මාතෘකාව අපි සාකච්ඡා කරනකොට අපි තනි වෙලා නම් ඉන්නේ අපිට හැමදාම තනි වෙන්නත් බෑ අපි හැමදුරනේ. අපි තනි වෙන්න ඕනේ මුළු සමාජයක් හොඳයි නම්. මුළු සමාජයක් අපිත් එක්ක ඉන්නවා නම්. නමුත් වර්තමාන වෙලා තියෙන්නේ එක ගෙදරක් ගත්තොත් අපි හිතමු අංක 42 වෙනි ගෙදර. ඒගොල්ලෝ ජීවත් වෙන්නේ වෙනම රටාවකට. ගම්මානේ අනික් අයත් එක්ක කතා බහ කරන්නේ නැහැ. තනිව ඉන්න උත්සාහ කරනවා. එවිට අපේ හැමදෙනි මුළු ගමක් බලාගෙන ඉන්නවා මේගොල්ලෝ තනියම ඉන්න උත්සාහ කරන්නේ. ඒ නිසා ඒගොල්ලෝගේ පාඩු ඒගොල්ලන්ට ඉන්න දෙන්න ඕනේ කියලා. එවිට අපේ හැමදෙනේ තියෙන ගැටලුව තමයි යම් කිසි දෙයක් සිද්ධ වුණාම මේ මුළු සමාජයම කතා කරන්නේ ඒගොල්ලෝගේ වැරදි ගැන. ඒ නිසා අපේ හැමදෙනේ තනිවීම සහ තනි කරලීම සමාජයේ අපිට මේක දෙකක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්.
අනිවාර්යෙන් ගන්න මතය දැන් තනි කිරීම කියන දේ ගත්තට පස්සේද අපි දන්නවා චන්නහාමුදුරන්ට බ්‍රහ්ම දණ්ඩනේ පැනව
බුදුම. එහෙමයි.
ඒ කලේ හදා ගන්න. ඒ පුජ්‍යලයාට තමන්ගේ ඍෂිසේ කටයුතු කරන්න දීපු හැම අවස්ථාවකෙදීම අවුලක් හැදුවා.
එහෙමයි.
බුදුහාමුදුරන්ගේ තියෙන නෑකම එහෙම නැත්නම් හිතවත්කම පිළිබඳව කතා කරලා එතන ලොකු අවුලක් හැදුවා. ඒ නිසා බුදුහාමුදුරේ මේ පුජ්‍යලේව තනි කරා. තනි කරාට පස්සේදී මොකද උනේ? මේ බ්‍රහ්ම දණ්ඩනේ කියලා කියන්නේ දඬුවම් අතර තියෙන ඉහළම දඬුව.
එහෙමයි.
ඉතින් මේක ලබා දුන්නට පස්සේදී චන්නහාමුදුරු හැදුනා. ඉතින් මේ හදා ගන්න කරපු තනි කිරීමක් මෙතන තියෙනවා. ඒ වගේම තමයි අපි තනි කරන්නේ ඇයි? දැන් බොහෝ අවස්ථාවකදී අපි හිතන්න ඕන මට ප්‍රශ්නයක් එනවා නම් මාත් එක්ක කෙනෙක් තරහ වෙලා තියෙනවා නම් එතන බොහෝ අවස්ථාවවලදී ඒ කෙනාට වඩා අපි ළඟ ප්‍රශ්න වැඩි ඇති. මොනහර හේතුවක් මත තරහ වෙන්න අමනාප වෙන්න පුළුවන්කම තියෙනවා.
නැත්නම් අපි හේතු හදාගන්නවා.
හේතු හදාගන්නවා.
එහෙමයි.
ඔව් ඒ හදාගන්න හේතු අපිට විශ්වාස කරන්න පුළුවන්. දැන් හැබැයි සමහර තැන්වල තියෙන සමාව දීමේ ක්‍රමවේදයක් තියෙනෝනේ.
එහෙමයි.
ඒ වගේම සමාව දීමේ වතාවල් ගන්නක් තියෙනවා.
එහෙමයි.
එක වතාවක්, දෙවතාවක්, තුන් වතාවක් දිගින් දිගට
මේක ඉවසීමක් තියෙනවා.
ඉවසීමක් තියෙනවා.
එහෙමයි.
ඉතින් ඒ ඉවසීම ඉක්මවා යනකොට තමයි චන්න හාමුදුරන්ට බ්‍රහ්ම දණ්ඩනේ බුදුරජාණන් වහන්සේ පැනවි. ඒක නිසා දිගින් දිගටම තමන් අත්නෝමතිව කටයුතු කරොත් එහෙම. දැන් ඔබතුමා මතක් කළා වගේ අපිටත් මතක් වෙන ගම්මොළ සහ නගරවල සද්ද නොකර ජීවත් වෙන චරිත තියෙනවනේ.
එහෙමයි.
ඒ සද්ද නොකර ජීවත් වෙන චරිත තමයි හරි භයානකම චරිත. ඔහේ පෙස්සම් ගහන්න පුළුවන්. ඔහේ ලියුම් දාන්න පුළුවන්. ඔහේ උඩුගෙඩි දෙන්න පුළුවන්. ඔහේ කොටවන්න පුළුවන්. ඒ මිනිස්සු ගැන කවුරුවත් හිතන්නේ නැහැනේ. හැබැයි බැලිනම් යටින් ඔක්කොම කරලා තියෙන මේ මිනිස්සු. හැබැයි අපි හිතන්නේ මේ සිල් සමාදන් වෙලා දැනකට වෙලා ඔහේ සද්ද නොකර ඉන්නවා කියලා. හැබැයි කවදා හරි දවසක අර මේ පුජ්‍යලියොත් එක්ක මිනිස්සු කතා බහ කරන මේ ආත්මීය ආපයක් නෙමෙයි. මේ සංසාරගත පුරුද්දක්. එනිසා සමාජානුයෝජනයේ වෙන්න පුජ්‍යලු දැන් අපි දන්න මොන්ටිසෝරි පටන් ගන්නයි. මොන්ටිසෝරියක් පටන් ගන්නේ දරුවා සමාජගත කරන්න.
එහෙමයි.
සමාජගත සමාජානුයෝජනයට හුරු කරන්න. එහෙම වුණාට පස්සේ තමයි පාසල තුල දරුවා බය නැතුව ඉගෙන ගන්න පටන් ගන්න එකේ පන්ති ඉඳලා. මොන්ටිසෝරියද හුරු කරාට පස්සේදී. ඉතින් මේ සමාජගත කරන්නට උත්සාහ කරනවා. දැන් අපිටම කුරුළු පැටියෙක් ඇති වුණාට පස්සේදී විතරේකින් එළියට ආවට පස්සේදී අම්මයි තාත්තයි මොකද කරන්නේ? යාව එළියට ගිහිල්ලා සමාජගත කරනවා. ඒ සමාජයට හුරු කරනවා. පරිසරයට හුරු කරනවා. ඉතින් එහෙම වෙලා තමයි දරුවෙක් යන්නත් අවශ්‍යතාවය තියෙන්නේ. දැන් සමහර අය ඒ සමාජගත වෙන්නේ නැහැ. සමාජයට හුරු වෙන්නේ නැහැ. ඒ මොකද? අර සමාජ හුරු නැහැ. සංසාරගත පුරුද්දක් වශයෙන් මෙයාලට හුරු නැති කමක් තියෙනවා. ඉතින් ඒවා අපිට සකස් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තනි කරන්නේ තමන්ගේ වැරද්දක් නිසා තමයි අනිත් අය තනි කරන්නේ. තමන්ගේ වැරද්දක් නැතිනම් කිසිම කෙනෙක් තනි කරන්නේ නැහැ. ඒ නිසා අපි හොඳ වෙන්න තරමට තමයි අපි වටා මිනිස්සු එකතු වෙන්නේ. පරිවාර සම්පත්තිය අපි වටා එකතු වෙන්නේ අපේ තියෙන කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව කියන මෙන්න මේ කාරණාත් එක්ක තමයි අපි වටා මිනිස්සු ගොනු වෙන්නේ.
එහෙමයි.
එහෙම නැති අයත් එක්ක ගොනු වෙන්නේ නැහැ. අපි හිතමු බොහෝ අවස්ථාවලදී කතා බහ කරන අවස්ථාවකදී අපි හිතමු මේ පුජ්‍යලයෝ 10 දෙනෙක් ගත්තොත් එහෙම අපි මේ 10 දෙනා ගැන හිතාගෙන ඉන්නේ 10 විදියකටනේ. අපි කියනවා ඒ මනුස්සයත් එක්ක නම් ගිහින් කතා කරන්න පුළුවන්. අපෝ අර මනුස්සයත් එක්ක මේ කතා කරලා විසඳ ගන්න බෑ. ඇඟට පයින් ඕනේ යක්ෂයා වගේ හැමතිස්සෙම එහෙමත් කියලා කියනවා. එනිසා අර මනුස්සයට නම් කියන ඕන දෙයක් කරලා දෙනවා. ඒක ගැටලුවක් නෑ. එනිසා ඕන දෙයක් කියලා කරගන්න පුළුවන්. මේ වගේ කතාන්දර අපි ඕන තරම් අපේ සමාජය තුළ අහලා දැකලා තියෙනවනේ. ඉතින් මේ වගේ ප්‍රකාශයන් කරන්න ඇහුම්කන් දීම අපි තුළ තියෙන්න ඕන. ඒ වගේම තමයි අපි අන් අයට ගරු කිරීම තියෙන්න ඕන. මට තියෙන යම් කිසි ගෞරවයක් තියෙනවා නම් ඒක අනිත් පුජ්‍යලයාගේ තරාතිරම අපිට වැඩක් නැහැ. එයාගේ නිලයේ කුලයේ ධනයේ බලය අපිට වැඩක් වෙන්නේ නැහැ. ඒ පුජ්‍යලයටත් ඒ හා සමාන අයිතිවාසිකමක් මේ ලෝකයේ තුල ජීවත් වෙන්න, මේ සමාජය තුල ජීවත් වෙන්න, මේ විශ්වය තුල ජීවත් වෙන්න ඒ අයිතියක් තියෙනවා. ඒ තියෙන අයිතියම තමයි. දැන් ඔබතුමයි මා එකට තියලා ගත්තන් පස්සේ වෙනස්කම මොකද්ද? ඒ වෙනස්කම අපි හඳුනා ගන්න ඕනේ. ඒ හඳුනා ගත්තා ඔබතුමාට මේ සමාජයේ තියෙන අයිතිය මටත් ඒ අයිතිය තියෙනවා. ඒක නිසා අපි දෙන්නට දිවිදියකට ඒක බලපාන්න කිසිම හේතුවක් නැහැ. ඒ නිසා මිනිස්සු වශයෙන් ගත්තාම අපි ඔක්කොම එකයි. ඒ නිසා ඒ මනුස්සකම හරියට තේරුම් ගත්තොත් එimhe කවදාවත් ගෑන් මහත්තයා අපි මේ සමාජය තුල කවුරුවත් තනි කරන්නේ නැහැ. යම් කිසි කෙනෙක් තනි වෙලා ඉන්නවනම් ඒ තනි වෙලා නෙවෙයි සමාජය විසින් තනි කරලා නෙවෙයි තමන් විසින් තනි වෙලයි ඔය ජීවත් වෙන්නේ.
ඔබ හිතනවා නම් ඔබ මේ මොහොතේ රණ්ඩු සරුවල් වෙලා හැම නැත්තම් ඔබ අඩදමර ඇති කරගෙන ඔබ තනි වෙලා කියලා ඔබව අත්හැරලා ඉන්නේ කියලා හිතනවා නම් නැහැ. ඔබ විහින්මයි ඔබ මේතනට පත් වෙලා ඉන්නේ. තනිකම කියන මාතෘකාවේ තවත් පැතිකඩක් අපි විවර කරොත් අපි හිතමු අපේ ජීවිතේ අපි අනාගතය වෙනුවෙන් අපි නොයෙකුත් වැඩ කටයුතු සිද්ධ කරනවා. ඒකදී අපි හැමෝටම අපිට තේරෙනවා තමන් තනියෙන් ගිහිල්ලා තමයි තව කෙනෙකුට අත දෙන්න වෙන්නේ. අපි හිතමු යම්කිසි ආයතනයක නිලධාරිවරයෙක් වෙන්න පුළුවන්. ඔහුගේ ආයතනයට අවශ්‍ය කරන සියලුම දේවල් සිද්ධ කරයින් අනතුරුව තමයි සේවක මණ්ඩලය ඒට ඇතුළත් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට අපි හඳුන්නේ අපේ ජීවිතයේ අනාගත ඉලක්කයන් කරා අපි පියනගෙන විට තමන්ගේ අරමුණ ඉෂ්ට කරගෙනයි අපි අනිත් අයට අත දෙන්න ඕනේ. මේක සමාජයේ විවිධ විදිහට අර්ථකථනය කරනවා. අයා තනියම ගිහිල්ලා අපි බලමු යා තනියම කරයිද කියලා. මෙම අපිට ඇහිලා තිනවා. එනිසා අපි හඳුන්නේ මේ සමාජයේ අපි ධනාත්මකව තනිකම කියන මාතෘකාව අපි ධනාත්මක පැත්තට ධනාත්මක චින්තනයට අපි යොමු කරොත් බුදුහාමුදුරන් කොහොමද අපේ හඳුරු පිළිසපය?
ගෑන් මහත්තයා දැන් ඒකේ පිළිතුරට වැඩි දෙයක් ඕනේ නැහැ. අපි බුදුහාමුදුරන්ගේ චරිතය ගත්තොත් එහෙම.
එහෙමයි.
සිද්ධාර්ථ බෝධිසත්වය බුද්ධත්වයට පත් වෙලා තමයි අනිත් අයට බණ කියන්නේ.
එහෙමයි.
මගදී බණ කියන්නේ නැහැ.
ඒක නිවැරදි නායක ලක්ෂණය.
නිවැරදි නායක ලක්ෂණය.
එහෙමයි.
මොකද ඒ අතරතුරදී තමන් අවබෝධ කරගත්තු දේවල් යම් අයත් එක්ක මහලකුවට සාකච්ඡා කරලා එතෙන්ට යන්නේ නැහැ. තනියෙන් තමයි මේ ගමන ගියේ. ඒ කියන්නේ තනියෙන් යන කෙනෙක් දැක්කට පස්සේදී හැබැයි පොදු අරමුණකටයි මේ තනියෙන් යන්නේ.
ඒකයි වැදගත්.
ඒකයි වැදගත්. පොදු අරමුණකට තනියෙන් ගමන් කරනවා. ඒකයි වැදගත් වෙන්නේ. දැන් වර්තමාන සමාජයේ එහෙම නෙවෙයිනේ. පොදු අරමුණකට තමන් ගමන් කරන්නේ නැහැ තනියෙන්.
පටු අරමුණ.
පටු අරමුණකට තනියෙන් ගමන් කිරීමක් තියෙනවා. ඒක නිසා මේක පොදු අරමුණක් බවට පත් වෙන්න ඕන. එහෙනම් බොහෝ දෙනෙකුට හිතසුව පිණිස තමයි දැන් තනියෙන් මේ ගමන ගියා. තමන්ගේ ඉලක්කයක් දැක්කා. ඒ ඉලක්කය ඒකයි කියන්නේ අර කඟවේණික් වගේ යන්න ඕන කියලා. උකුස්සෙක් වගේ කියලා කියන්නේ. ඒ අරමුණට බුදුරජාණන් වහන්සේ ගියා. ඒ ගිහිල්ලා පිටිපස්ස හැරලා බැලුවා. ඔන්න බලන්න ජීවිතයේ තියෙන වටිනාකම. පිටිපස්ස හැරලා බලනකොට බුදුහාමුදුරෝ කොයිතරම් බුද්ධත්වයේ අවබෝධ කරගත්තත් වැඩක් නැහැ. බණහන සිවණක් පිරිස හිටියේ නැත්තම්. එහෙනම් ධර්මදේශනාව ශ්‍රවණය කරන්න සිවණක් පිරිස හිටියා. එහෙනම් ඒ සිවණක් පිරිස වටා ගොඩනැගුණු චරිත සහ ඒ වටා ගොඩනැගුණු පරිසරය උන්වහන්සේට බෞද්ධ දර්ශනය ලෝකයේ තුල ව්‍යාප්ත කරන්න, මිනිස්සු සංසාරයෙන් ලක්ෂ ගණන් එතර කරන්නට හැකියාව තිබුණා තමන් ලබා ගත්තා වූ ඒ දැනුම් සම්භාරය තුලේ. එහෙනම් ඒ තනියම ගිය ගමනක ප්‍රතිඵලයක්. ඒ නිසා අපි බලන්න ඕන, අපි හිතමු බොහෝ අවස්ථාවන් වලදී අධ්‍යාපනය ලබන දරුවෙක් කියලා. මේ අධ්‍යාපනය ලබන දරුවා අධ්‍යාපනය ලබන කාලේ ඒකයි අර නිතරම කියන්නේ ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න. ඉගෙන ගන්න කාලේ ඉගෙන ගත්තොත් එහෙම තමයි තමන්ගේ ඉලක්කයට සපුරා ගන්නට පුළුවන්කම තියෙන නිසා රැකියාව කරන කාලේ ඉගෙන ගන්න ගියාට පස්සේ විවාහය වෙච්ච වෙලාවට ඉගෙන ගන්න ගියාට පස්සේ රැකියාව කරන ගමන් ඉගෙන ගන්න අයට තේරෙනවා ඇති මොන තරම් ඒක අමාරුද කියලා.
එහෙමයි.
විවාහ ජීවිතේ ගත කරන ගමන් දැන් ඉගෙන ගන්න අයට තේරෙනවා ඇති මොන තරම් තමන්ගේ දරුවොත් එක්ක එහෙම නැත්නම් මේ සමාජ පරිසරයත් එක්ක කොහොම කොයිතරම් අමාරුද කියලා. ඒ නිසා තමන්ට ලැබිච්ච කාලයේදී නිවරදි කාලයේදී තමන්ගේ ඉලක්කය කරා යන්න ඕන. ඒ ගියාට පස්සේ තමයි අපිට නිවැරදි දේ හරියට අවබෝධ කරගැනීමේ හැකියාවක් තියෙන්නේ. අන්න එහෙම වුණාට පස්සේදී ගයන් මහත්තයා අපි ඒ දරුවන්ට අපි ඒ විදිහට කියන වගේම අපි හැම දිනාටම කියන්නේ මේ තනි වෙන්නේ දැන් එකට අපි හිතලා කල්පනා කරලා බලමුකෝ අපේ පන්ති අපිත් එක්ක හිටපු අය. ඒ හිටපු අයගෙන් අද රැකියාවල් කරන අය කී දෙනෙක්ද ඉන්නේ? රැකියා විරහිත අය කී දෙනෙක් ඉන්නවද? ගමනක් ගියයි කී දෙනාද ඉන්නේ? ගමනක් නොගිහිල්ලා දැනට තමන්ගේ ජීවිතේ අසාර්ථක කරගත්තු අය කී දෙනෙක් ඉන්නවද? එකම පන්තියේ එකම ගුරුවරේ එකම කාලච්ඡේදයේදී එකම විදියට අපිට එකම පාඩමක් කරා. එකම කාල සීමාවක් තුළදී එකම ප්‍රශ්න පත්‍රයකට අපි ඔක්කොම එකට විභාග ලිව්වා. හැබැයි සමහරු වැඩිපුර ලකුණු ගත්තා, සමහරුන්ට ලකුණු ගන්න බැරි වුණා. මොකද්ද හේතුව? මේ නිවැරදිව මේක අවබෝධ කරගත්තේ නැහැ. තමන්ගේ ඉලක්කය සම්පූර්ණ කරගන්නට අදිෂ්ඨානයක් ඒ පුජ්‍යලිය තුළ තිබුණේ නැහැ. අන්න එහෙනම් දැන් තනි කරලද තනි වෙලාද?
එහෙමයි.
තනි වෙලා ඉන්නේ. බහුතරයක් දෙනා තනි වෙලා ඉන්නේ. හැබැයි ඒ අය ඊට පසුව එතනින් ඉගෙනගත්තු පාඩම අනුව ඒ අයට ඒ එන ගමන අර පන්තියේ පළවෙනියා ගිය තැනට යන්න බැරි වුණාට ඒ හා සමාන තැනකට කොහේ හරි තැනකට ගිහින් තියෙනවා. ඇයි? මේ තනිවීම තුළ
පාඩමක්
ඉගෙන ගන්න.
එහෙමයි.
හැම වෙලාවෙම තනිවීමත් එක්කයි පාඩමක් ඉගෙන ගන්න. දැන් නන්ද කුමාරයාට ජනපද කල්යාණීය පිළිබඳව මතක් වෙන්නේ තනි වුණාට පස්සේදී. මේක මගහරවන්නේ පිරිසක් ළඟට එකතු කරගෙන ගිහිල්ලා ඒ හා සමාන පිතුරුපයක් ඔහුට පෙන්වලා දුන්නට පස්සේදී. ඒ වගේම රූපා කියන සුන්දරියට නැත්නම් රූපනන්දා කියන බිසවට තමන්ගේ රූපය පිළිබඳව බොහෝ සෙයින් මදයෙන් ඉඳලා අවසානයේදී ඒ හා සමාන රූපයක් මවලා එක බිමට වැටිලා විනාශ වෙලා යන ස්වභාවය පෙන්වුවට පස්සේදී තමන්ගේ ජීවිතය පිළිබඳව තීරුම් ගන්න. ඒ නිසා මේ පසුබට වෙච්ච හැමෝම තමන්ගේ ජීවිතේ හොඳ පාඩමක් අරගෙන තමයි ඉදිරියට යන්නේ. නැත්නම් මේ එකම ක්‍රමයට හිටපු අය කොහොමද එක එක විදියට වෙන්නේ වෙනස් වෙන්නේ? මොකද ජීවිතේ අරමුණක් තියාගත්තේ නැහැ. හැබැයි බෝධිසත්වයෝ ඒ අරමුණ තියාගත්තා. දසමාර සේනාව ආවා. හැබැයි සැලුනේ නැහැ. තන්නාරති රඟා මාර දූවරු ආවා. ඒත් ගණන් ගත්තේ නැහැ. ඒ වගේම මාරයාගෙන් දරුණු ලෙස නොයෙකුත් වාද විවාද ඇති වුණා. හැබැයි ඒව ගණන් ගත්තෙත් නැහැ. මිහිකත කම්පා වුණා. ඒව ගණන් ගත්තෙත් නැහැ. මේ කිසි දෙයක් හිතන්නේ නැතුව තමන් යන ගමන තමන් ගියා. ඒ ගියාට පස්සේදී තමයි පුළුවන්කම ලැබුණේ ගයන් මහත්තයා ඒ විමුක්තිය ළඟා කරගන්න. ඒ විමුක්තිය ළඟා කරගත්තට පස්සේදී හැබැයි තනියෙන් ජීවත් වෙන්නේ නැහැ. දැන් අපේ අය බොහෝ දෙනෙක් ගමන යනවා. ගමන ගිහිලා ඊට පස්සේ තනියෙන් තමයි ජීවත් වෙන්නේ. අන්න එතකොට අහනවා තනියෙන් බුදු වෙන්න හදනවද? තනියෙන් සෝවාන් වෙන්න හදනවද? එහෙම කියලා දෙයක් තමයි. අඩුම තරමේ වැඩි දෙයක් ඕනේ නැහැ. බුදුබණ වුණා. ඒ හා සමානව වැඩියෙන් ඉගෙනගත්තු කෙනා එයා ළඟ තියෙන ගෞරවය ආරක්ෂා කරගන්න කටයුතු කරන මිසක් සමස්තයට මේක බෙදලා දෙන්න උත්සාහ කරන්නේ නැහැ. මේක මේ කාගෙන්වත් ඉගෙනගත්තු දෙයක්. ඒකටත් තියෙන ලෝභකම. ඉතින් මෙහෙම බැලුවට පස්සේදී අපිට අපේ ජීවිතේ සාර්ථක කරගන්න නම් ගයන් මහතා නිරන්තරයෙන් අපි හිතන්න ඕනකම තියෙන්නේ අපි තනි කරනව නෙවෙයි කවුරුවත් අපිව තනි කරන්නේ නැහැ. අපි විසින්ම අපි තනි වෙනවා. තනි වුණාට පස්සේදී ජීවිතයේ තනිකම ගැන තේරුම් ගත්තේ නැතොත් අපිට ජීවිතේ දිනන්න පුළුවන් කමක් නැහැ කියන එක.
එහෙම අපි අමතරනේ. අසපූ ධර්ම සාකච්ඡාවේ කාලයත් කෙමෙන් කෙමෙන් ගත වෙලා යනවා. අපි ආරම්භයේ සිටම තනිකම ඇති වෙන්නේ කොහොමද? තනිකම කියන්නේ මොකක්ද? මේ තනිකම නිසාවෙන් අපි කොයිතරම් අසරණ වෙනවද? අසරණ වීම තුළ අපි වැරද්ද පටවන්නේ කාටද? සමාජයටද? නෑ, වැරද්ද තියෙන්නේ අප ළඟමයි කියලා අපි විනිත පොඩි හාමුදුරන් පින්නා දෙනවා. ඒ නිසා අපේ හාමුදුරනේ සිත්තැවුලක් ඇති වෙන්න පුළුවන්. ඒ සිත්තැවුල ඇති වුණේ කොහොමද? ඇති වෙන්න මුල්ුණු කාරණේ මොකක්ද? අන්න ඒ හොයලා තමන් විසින්ම තමන්ගේ ජීවිතයේ තනිකම නැති කර ගන්න පුළුවන්. අපි දන්නවා හොදාකාරම වර්තමාන සමාජය නම් අපේ හැමදුරනේ අපි තනිකම පිළිබඳ සාකච්ඡා කළාට මේ වර්තමාන සමාජයේ යථාර්ථය තමයි අපට තනියෙන් ජීවත් වන්නට බෑ. ඒ නිසා අපේ හැමදුරනේ අවසාන වශයෙන් මම දැනගන්න කැමති පෞල් ජීවිතය තුළ අපිට පෙනෙන්න තියෙන කාරණයක් තමයි අපි තීන්දු තීරණ ගන්න යන්නේ විවාහ වීමෙන් අනතුරුවයි. හැබැයි අපිට අවස්ථාව තිබුණා විවාහ වෙන්න කලින් තීන්දු තීරණ ගන්න. හැබැයි අපි විවාහ වෙලා අද තීන්දු තීරණ ගත්ත නිසා දරුවන් අසරණ වෙනවා. ආදරණීය බිරිඳ අසරණලා ඉන්නවා. සමහර වෙලාවට ආදරණීය සැමිය අසරණලා ඉන්නවා, තනි වෙලා ඉන්නවා. මේ සියලුම දෙනාට පොදුවේ අපි හැමදෙරුනේ ඕනෑම ප්‍රශ්නයකදී තමන් තනි වෙලා කියලා තේරෙනවා නම් බුදුදහමෙන් දෙන්න පුළුවන් සරලම පණිවිඩය මොකක්ද?
ඕගෑන් මහත්තයා, අපි නිතරම මතක් කරන වගේම ජීවිතයේ හැමෝගෙම සාර්ථකව ගත වෙනොත් තමයි ඒකේ වටිනාකමක් තියෙන්නේ.
එබැයි
හැම මිනිසෙකම ජීවිතේ සාර්ථක කරගන්න ඕන. ජීවිතේ කාගේ හරි අසාර්ථක නම් එතන සමස්ත සමාජයේම අසාර්ථක මිනිස්යාගේ ජීවිතයට වග කියන්ට ඕන. ඒ නිසා අපි තීන්දු තීරණ ගනිද්දී දැන් වර්තමාන නිවස 180ක් ගත්තට පස්සේදී අම්මා තාත්තා එක විදියක්, දරුවෝ තවත් විදියක්. ඒගොල්ලන්ගේ ලෝක හදාගෙන ඒ ලෝක තුල තමයි ඒගොල්ලෝ ජීවත්
වෙන්නේ. තම තමන් තනි වෙනවා.
තම තමන් තනි වෙනවා. සමහර අය මේක අම්මා තාත්තාම මුලින්ම ඇති කරලා දෙනෝනේ. මේ සංස්කෘතිය හරි මේ විෂමකාරී සංස්කෘතියක් කියලා නේද කතා කරන්නේ. මේ හැමෝම විෂමකාරී කියලා කියන. ඒ තුල තියෙන්නේ වෛරී සංස්කෘතියක් වර්තමාන වෙනකොට ගොඩනගලා තියෙනවා. දරුවට කියනවා තමන්ගේ ළඟ ඉන්න එක්කෙනාට පෙන්වන්න එපා. එයාට වඩා වැඩියෙන් ඔයා ලකුණු ගන්න ඕන. ඇති කරන්නේ මොකද්ද? අධ්‍යාපනයේ තුන වෛරයක් ඇති කරනවා. වෛරී අධ්‍යාපනයක් තමයි මේ දිගටම යන්නේ. එයාට වඩා වැඩි ලකුණු අරගෙන ලංකාවේ පළවෙනියා ගන්න කියන සංකල්පය මත තමයි යන්නේ. පාසලේ පළවෙනියා ගන්න කියන සංකල්පය මත යන්නේ. කවදාවත් කියන්නේ නැහැ එයාත් අපි වගේ කෙනෙක්. ඒ ළමයටත් උදව් කරන්න. ඔයත් ඉගෙන ගන්න. දෙන්නම රැකියාවක් කරනවා. මමත් ඉගෙනගෙන රැකියාවක් කරනවා. ඔබතුමා ගැන මමත් ගන්න එකම පඩිය නම් ඔබතුමාට මාගෙන් හොරකම් කරන්න ඕනෙත් නැහැ. මට ඔබතුමාගෙන් හොරකම් කරන්න ඕනෙත් නැහැ. දරුව තුලත් ඒක තියෙන්න ඕන. අධ්‍යාපනය ගත්තාම ඒත් එහෙමයි. ඊළඟට ගත්තන් පස්සේ අපි සමාජ ජීවත් වෙනකොට නිවසක් හැදුවොත් ඔබතුමා හදන නිවසට වඩා නිවසක් මං හදන්න යනවා. එතකොට අපි අතර ප්‍රශ්න ඇති වෙනවා. ඉඩමක් කඩමක් ඇව්වොත් බලන්න මායින් අරගල කොයි තරම් මේ ඉඩම් කඩම් වලට තියෙනවද කියලා බලන්න. ඇයි මේ? Tamanට පරිභෝජනයට ඇති වෙන ප්‍රමාණයකට මේවා සකස් කර ගැනීම. ඒ තුන තියෙනවා. තියෙන මිනිස්සුන්ට දිගින් දිගටම එක තියෙනවා. හැබැයි අපි කන ප්‍රමාණයට තමයි මේ මිනිස්සුත් කන්නේ. අපි ජීවත් වෙන ස්වභාවයට තමයි මේ මිනිස්සුත් ජීවත් වෙන්නේ. අපිට ලැබෙන පෝය ගානම එයාටත් ලැබෙන්නේ. අපිට ලැබෙන සතියේ දින හතම එයාටත් ලැබෙන්නේ. ඔරලෝසු අපිට ලැබෙන පැය ගානම එයාටත් ලැබෙන්නේ. එහෙනම් හැබැයි සමානාත්මතාවයක් ඇති වෙලා නැහැ. වර්තමාන සමාජය තුල වෙලා තියෙන ඕක. එතන මේක වෛරී පැත්තකට යොමු වෙලා තියෙනවා. ආර්ථිකය ගත්තාම වෛරී ආර්ථිකයක් සකස් වෙමින් පවතින. අධ්‍යාපනය ගත්තාම වෛරී අධ්‍යාපනයක් සකස් වෙමින් පවතින. ආගම දහම අඩමුතරමේ දහම් පාසල ගත්තත් එකිනෙකාට එකිනෙකා පලවා යන විරුද්ධව යන කටයුතු ස්වභාවයන් තමයි ඒ තුලත් වර්තමානයේ වෙනකොට ඇති වෙලා තියෙන්නේ. අඩමුතරමේ සමිතියකට ගිහිල්ලා බලන්නකෝ පාසලේ. ඒ සමිතියේ වෙලාවෙදී එහෙම නැත්නම් අපි තුන් තරඟයකට ගිහින් අවුරුදු උත්සවයේ තරඟයකට යන්නකෝ. ඒ වෙලාවෙත් බලන්නකෝ දෙමව්පියෝ තමන්ගේ දරුවා ඉස්මතු කරලා සමස්ත සමාජයේම රටේම ඉන්න දරුවෝ කියන සංකල්පය අමතක කරලා වෛරී තරඟාවලියක් තමයි එතන පවත්වන්නේ. ඒ නිසා මෙන්න මේ ස්වභාවය ඇති වෙන්න කෙනෙකුට වෛර කරනවා කියන්නේ ඒ පුජ්‍යලයන් නැති වෙනවා අපිට. ඒ නිසා මිනිස්සු විහිං තනි වෙනවා. ඒ තනිවීම තුළ අර වෛරය කිරීම තුළ තමයි නිරන්තරයෙන්ම තනි වෙන්නේ. ඒක නිසා දැන් අපි සේරුවානි ජාතකය අරගෙන බලවම ලස්සන උදාහරණයක් තියෙන්නේ. කච්චපුට සහ සේරුවානිච වෙලෙන්දා දෙදෙනා එකටම වෙලඳාම් කරගෙන ඉන්න ගමනේදී සේරුවානිච වෙලෙන්දා බොහෝසෙයින් හොරකමට ලැබිව කටයුතු කරලා ඒ තුලින් අවසානයේ මොකද උනේ? තමන් තනි වුණා. මේ රංජනා ගන්තිරේ තනි වෙලා අවසානයේ පපුව පැලලා මරණයටපත් වුණා. වේදනාව දරා ගන්න බැරි තනිකමේ. එනිසා මොකද කදාවලලු විකුණපු වෙලාවේදී අර ආච්චි අම්මයි දියණියයි එයාට නැහැ දැන්. ඒ ගමේ හිටපු පිරිසත් එයාට දැන් නැහැ. කච්චපුට වෙලෙන්දට ඒගොල්ලෝ ඔක්කොම සලකනවා. හැබැයි මේක දරා ගන්න බැරි තනිවීමේ ශෝකය නිසා එයාට මරණයටපත් වෙන්න සිද්ධ වුණා. ඉතින් මේ වෛරයත් එක්ක තමයි මේ තනිකම තියෙන්නේ. අර කියන තණ්හාය ජායති ශෝකෝ තණ්හාය ජායති බය. මේක තෘෂ්ණාව තමයි මූලික වශයෙන් පෙරටු වෙන්නේ තමන්ගේ ජීවිතේ තනි වෙන. ඉතින් මේ තුල තියෙන ස්වභාවය ගත්තොත් එහෙම අම්මා තාත්තා දරුවෝ මේගොල්ලෝ එක එක තැන් වලට කොටස් වශයෙන් කැටිලා බිඳිලා වෙන් වෙලා ඉන්න හොඳ නැහැ. ඒ නිසා තමන්ට පුළුවන්කම තියෙනවා අම්මටයි තාත්තටයි දරුවෝත් එක්ක ටික ආහාර ටික ගන්න පුළුවන්කම තියෙනවා. අම්මටයි තාත්තටයි දරුවෝත් එක්ක එකට ගමනක් බිමනක් යන්න පුළුවන්කම තියෙනවා. අම්මට තාත්තටයි දරුවෝත් එක්ක එකට තමන්ගේ ජීවිතයේ තියෙන යම් යම් දේවල් කතා බහ කරලා ඒව විස්තර ගන්න පුළුවන්කම තියෙන්න ඕන. නිසා එකිනෙකේනා එක එක පැති වලට වීසි වෙලා, ගෙවල් අත්තරල දාලා, අම්මා තව තැනක, තාත්තා තව තැනක, දරුවෝ තව තැනක, මේ ජීවිත අසාර්ථකයි. මේ විහිං තමන් විසින් තනි වෙලා තියෙන්නේ. මෙතනට මූලිකම හේතුව තමයි තමන්ගේ ජීවිතේට තමන් පිළිබඳව ආත්ම ගෞරවයක් තමන්ට නැතිවීමත්, ඒ වගේම තමයි අපි කියනෝනේ උද්දච්චකම කියලා.
එහෙමයි.
මේ උද්දච්චකම වැඩිපුර තමන්ගේ හිත් තුළට ආවට පස්සේදී මේ තුළ දැවෙන ස්වභාවය තමයි තමන්ට තව කෙනෙකුට පක්ෂපාතීත්වයක් දක්වන්නට ඇති අකමැත්. මේක තමයි දිගින් දිගටම යන යටත් වීමට තියෙන බය පක්ෂපාතීත්වය. මේක තමයි දිගින් දිගටම යන. ඒක නිසා අර නැවතවතාවක් අර බමුණු සංස්කෘතිය තුළ තියෙන මත්ස්‍ය න්‍යාය වර්තමාන රටේ ජනතාව වෙත ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකෙන් තොර වෙනකන් අපිට පිළිවන් කමක් නැහැ ගයන් මහත්තයා අපේ ජීවිතේ සාර්ථක කරගන්න. ඒක නිසා මිනිස්සු හැමදාමත් හරියට තේරුම් ගනිද්දි ගම සමාජයේ අම්මා තාත්තා ආච්චි අම්මා සීයා මාමා නැන්ද ලොකු තාත්තා මේ කියන ඔක්කොම නැත්නම් අපේ ගමේ මිනිස්සු අපේ රටේ මිනිස්සු දකුණු ආසියාවේ මිනිස්සු එහෙම නැත්නම් මේ යුරෝපයේ මිනිස්සු මේ අපේ ලෝකේ ඉන්න එකම මිනිස්සු කුලකයක් කියන සංකල්පයට එකට එනකන් ඒගොල්ලොත් අපි වගේ කනෝ බනවා හිනා වෙනවා කතා බහ කරනවා මේ කියන සංකල්පය තුළට අපිට එනකන් අපි හැමදාමත් මේ විදිහටම තනි වෙලා ඉඳීවි. ඒ තනිකමෙන් මිදෙන්නට අපිට පුළුවන් කමක් නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී ධර්මයේ දේශනා කරේ නැහැ මේ බෞද්ධයන්ට විතරයි මේ ධර්මයේ දේශනා කරන බෞද්ධයෝ කියලා කොටසක් හිටියේ නැහැ. බුදුහාමුදුරු බුද්ධත්වයට පත් වෙද්දී බුද්ධත්වයට පත් වෙලා වැඩම කරද්දී මිනිසුන්ටයි ධර්මයේ දේශනා කළේ. මිනිසුන්ට ධර්මයේ දේශනා කළා නම් ගයන් මහත්තයා එතන සිංහලද දෙමළද මුස්ලිම්ද බර්ගර්ද එහෙම නැත්නම් ඒගොල්ලෝ මැලේද එහෙම නැත්නම් සුද්දොද එහෙම නැත්නම් ඒ ඉන්නේ අප්‍රිකන් මිනිස්සුද එහෙම කතාවක් තිබුණ නැහැ. සමස්ත මිනිස් ප්‍රජාවටයි බුදුහාමුදුරු ධර්මයේ දේශනා කළේ. ඒක නිසා වර්තමානයේ වෙනකොට මේ මිනිස්සු ඔක්කොම එකම කුලයකට ආවොත් අපි කොතනකවත් ජාති වශයෙන් ආගම් වශයෙන් කුලමල ભેද වශයෙන් ගම් වශයෙන් අපි පක්ෂ වශයෙන් අපි තනි වෙන්නේ නැහැ. අපි හැමෝම එකට වැඩ කිරීමේ හැකියාව තියෙන්න ඕන. මේ කවුරුවත් තව මිනිහෙක් පහු කරගෙන අපි යන ගමන මොකක්ද? අපි ඔක්කොම එකම ගමනක යන්න පුළුවන්කම තියෙනවා නම් ඒක තමයි වැදගත් වෙන්නේ. මල ගමෙන් හැම දෙයක්ම නිමාවටපත් වෙනවා. හැමෝම ඉන්නේ ඔතෙන්ට විතරයි. ඔතනින් එහා කවුරුවත් එන්නේ නැහැ. ඒක නිසා තනි වෙන මේ ඉන්න ටිකේ තනි වෙන්නේ නැතුව අනිත් අයටත් Tamanටත් වැඩදායක ජීවිතයක් ගත කරන්න පුළුවන්කම තියෙනවා නම් ඒක ඉතාමත් වාසනාවන්ත ජීවිතයක් බවට පත් වෙන නිසා අපි අසපුව කාලීන ධර්ම සාකච්ඡාවෙන් මතක් කරමු එවන් ජීවිත ගත කරන්න ඔබ සෑම සිරු දිනාටම හැකියාව ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අද දවසේ FM දෙරණ අසපුව කාලීන ධර්ම සාකච්ඡාව මෙහි උපු ගායන සඳීප ඔබතුමාටත් ඒ වගේම අසපුව කාලීන ධර්ම සාකච්ඡාවේ නිෂ්පාදක කණ්ඩායම ඇතුළු කොටගෙන ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරපු වාසනාවන්ත සියලුම පින්වත් සෑම සිරු දිනාටමත් ඒත් එක්කම ආයතන ප්‍රධානීන් ඇතුළු කොටගෙන හැම සිරු දිනාටමත් තුරුවන්ගේ ආශිර්වාද ශක්තිය ධෛර්ය FM දෙරණ මාධ්‍ය නාලිකාවටත් ලැබේවා මේ සෑම සුළු දිනාටම සිත ශාන්ති යහපතම ජීවිතවලට උදා කර ගැනීමට හැකියාව ශක්තිය ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
හැම දිනාටම තෙරුවන් සරණයි කියන ප්‍රාර්ථනාවෙන් අපේ විනීත පොඩිහාමුදුරුවන් බොහෝ සමාජ කරුණු කාරණා ආශ්‍රයෙන් සම්බුදු දහමින් බොහොම පැහැදිලිව තනිවීම කියන මාතෘකාව යටතේ ඔබට ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු රැගෙන එන උන්වහන්සේ සමත් වුණා. අනේ නිසාවෙන් ගාල්ල හිඳුදුම ශ්‍රීසාසනෝදයාරාම මහවිහාර වාසී ඉමදුව දීගොඩ සමාධිසි සම්බුද්ධ විහාරස්ථානයේ විහාරාධිකාරී ඉදමල් පූජාවේ නිර්මාතෘන් වහන්සේ වන පූජ්‍ය ශාස්ත්‍රවේදී කඩහිංගල විනිත ස්වාමීන් වහන්සේට අපි විනිත පොඩි හාමුදුරට මා පාදාභිවන්දනින් යුතුව ස්තුතිවන්ත වන අපේ හාමුදුරනේ. ඉතින් විවික ඉරිදා දවසේ මේ විදිහට හැමදාමත් ඉරිදා උදෑසන 7 වන විට අසපෝ ධර්ම සාකච්ඡාවෙන් මෙවැනි සමාජීය කරුණු කාරණා දහම් පණිවිඩයක් ලෙසින් ඔබට රැගෙන ඉන්නට අප නිරන්තරයෙන් සූදානම්ින් ඉන්නවා. ඔබට පුළුවන් ඔබේ අදහස් යෝජනා අපට යොමු කරන්න 0724-269-346 කියන දුරකථන අංකයෙන්. මම නැවතත් මතක් කරන්නම් 0724-269-346 එසේත් නැත්නම් 0718-308-569 0718-308-569 කියන දුරකථන අංකය හරහා ඔබට පුළුවන් ඔබේ අදහස් යෝජනා ප්‍රශ්න ගැටළු යොමු කරන්න. එසිත් නැත්නම් ඔබට පුළුවන් ලිපි මාර්ගයෙන් අපට යොමු කරන්න. FM දෙරණ අසපුව අංක 320 TB ජයමාවත කොළඹ 10 කියන ලිපිණයට ඔබට ලිපි යොමු කරන්න පුළුවන්. ඔබට අපි මතක් කරනවා සෑම පුර පසළොස්වක පොහොය දවසකදීම ඔබේ ගමේ විහාරස්ථානෙට ඇවිල්ලා FM දෙරණ අසපුව පොදා සජීවී විකාශය සිද්ධ කරන්නට අපි සූදානම්ින් ඉන්නවා කියලා. උදා වෙන 2015 වර්ෂයේ අපි සූදානම් වෙලා ඉන්නවා කුරුණෑගල නාරම්බල රෑනගල පුරාණ රජමහා විහාරස්ථානයේ සිට දුරුතුපුර පසළොස්වක පොහොය දා අසපුව සජීව විකාශය රැගෙනින්නට අප සූදානම්ින් ඉන්නවා. එනම් FM දෙරණ අපි සියලුම දෙනා උදා වෙන 2015 වර්ෂයේ දුරුතුපුර පසළොස්වක පොහොය දවසේ අපි කුරුණෑගල නාරම්මල ප්‍රදේශයට තමයි එන්නේ. නාරම්මල රෑනගල පුරාණ රජ මහා විහාරස්ථානයේ තමයි FM දරණ අපි හැමෝම ඉන්නේ. අසපු පුදා සජීවිකාශය ඔබත් එක්ක රැගෙන ඉන්න. අපට ප්‍රදේශවාසී සියලුම දෙනාටත් අපි මතක් කරන සූදානමින් ඉන්න කියලා ඉතින් අදට නියමිත අසපු ධර්ම සාකච්ඡාව මෙතකින් නිමා කරන විට ඔබ හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. මා ඔබ හිතවත් ගයන් සංදීප හැම දිනාටම ජය ශ්‍රී මහා බෝ සම්බුදුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා. තෙරුවන් සරණයි. අසපු
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි.